අපි අද දේශන ආරම්භ කළ දේශනාවේ නිමාවක් දක්වන්න නම් අද දවස ප්‍රමාණවත් නොවේ කියලා හිතෙන්නේ ඒ වුණත් ඒක ටිකක් කෙටි කරලා හරි යම් අවසානයේ අපි දක්වා ඒ අනුශාසනාව කළ යුතුව පවතින තිනවා. පින්වතුනේ අපි උදෑසන කතා කළා සියලු පවින් වලකින්න පුළුවන් කමක් නැහැ. නුවණ මෙහෙවන දන්නේ නැති කෙනෙක් යම් නුවණෙහි මෙහෙවීමක් දැනගෙන ඒ අකුසලයෙන් වෙන් වුණත් කුසලයට පැමිණ යම් ඒ කුසලය අධි කුසලයක් දක්වා ධ්‍යාන සමාපත්ති කුසලයක් දක්වා වැඩි දියුණු කරගන්න තව තමන්ගේ යෝනිසෝ මනසිකාරය පිළිබඳව දැනුවත් විය යුතුයි. ඒ සමස්ත ක්‍රියාවලිය බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුළ දාන සීල භාවනා නමින් හඳුන්වා ඇති බව අපි දහවල් කාලයේ අවසාන භාගයේදී සිහිපත් කළා. එතනදී අපි යමක් තේරුම් ගන්න වෙනවා. මා උදෑසනම සිහිපත් කළා අපි අද කතා කරන්නේ සියලු ධර්ම කාරණා තුළින් අපි දැනගත යුතු එකම ධර්ම කාරණාව පිළිබඳවයි කියලා. එනම් යෝනිසෝ මනසිකාරය පිළිබඳවයි. එතනදී අපි සඳහන් කළා ලෝකයට සාපේක්ෂව යෝනිසෝ මනසිකාරය නිවනට සාපේක්ෂක වූ යෝනිසෝ මනසිකාරය කියලා අපිට දෙපැත්තට මේක වර්ගීකරණය කරගන්න පුළුවන් කියලා. ඒ අපි මේ තාම කතා කළේ ලෝකයට සාපේක්ෂකව නුවණින් එනෙහි කිරීම පිළිබඳව. එතනදී තිරිසන් ප්‍රේත අසුර නිරය සතර අපායේ උත්පත්ති ප්‍රතිසන්න පිණිස පවතින යම් චේතනාවක් මනසිකාරයක් කල්පනාවක් ඇත්නම් ඒ සකලවිද චේතනා අයෝනිසෝ මනසිකාරයේ යන තනි වචනයෙන් නම් කරන්න පුළුවන්. සතර අපායේ උත්පත්ති පිණිස පවතින හේතු වෙන చేతన కల్పన. ఇలాంగట లోకేత సాపేక్షక యోనిసో మనసకారే పెత్తట వెటిన అవస్థా దిక్కు తీయనివా. మనుష్య లోకే దివ్య లోకయ రూపీ బ్రహ్మ లోకోక దత్వా ఉత్పత్తి ప్రతిసంధి పిరిస హేతు ఎన కుశల చేతన కుశల కల్పన పుణ్యాది సంఖార నమ్యం దక్కన అపాయం పడినది ఏదైన కర్మ చేతన అపుణ్యాది సంఖార నమ్యం దక్క. ఇలా అవతారయన ఆనందాది సంఖార అరూపి ధ్యాన కుశల చేతన. ఎక్కడ లోక సాపేక్షతవ సతర అపాయ ప్రతిసంధియ పిలిచ హేతువేన యం చేతనావ మనసకారయ కల్పనావ యత్నం ఏసియల్ల అయోనిసో మనసకారే నమినం నం కలహకి అతర నం కలహకి అతర మనుష్య దివ్య రూపే అరూపీ బ్రహ్మ లోకవల ఉత్పత్తి ప్రతిసంధియ పేస హేతువేన యం చేతనావ మనసకార్య కుశల కల్పనావ యత్నం హేతియల్ల నువని మెనహి కిరీమం హెటియట నువన మిహేవీమం హెటియట నం కరణ ఇదొక అన్నయే లోకేత సాపేక్షతవ నువన మిహేవన తనది అప్పు తేరీ నరగన తేనియ ఓన ఐ మే విధిహేం మనసని వంద ఉండవడం అకుశలేని వెన్నేన కుశలేట వెటెన కుశల మనసుకారేట యదెన్ని ఐ కియలా అపి టికాక విమసా బలాన్న వినవక ఏక నువనట వెటహూనుత్ తమాయి అపి అకుశలేన్ వెన్వెన్న కుశలే పిహిటాన్న అపే హేతియోము వెన్వెన్న. ఇతనది దానశీల భావన నమిం మీ కేవెన కర్మ ప్రభేదయ పిలిబందవ దిగు విస్తరయానొకొట యాంతమిన్ ఏగన తేరుం అరగన అపి నిబందు పింకమ్మల యదియ యుత్తే ఐ కేన కారణావ పెహదిలి కరలా దీలా నివనట సాపేక్షకవ మనస మిహేవాన్ని కుహమద కేన కారణావ కెటియం హో యమ హనుమా దిన్న అపి మే యదిన పుంచి వేలావ యునాగాన్న బలాపరుత్తు ఎనవే. బుదుగాలన్ వహంసే యాపట అడు ఎది నెతువ తున్ పుణ్య కర్మయ దేశనా కళకళ ఎయి బుదుగాలన్ వహంసే యాపట మేమ అనుశాసనావ కలికలి బుదు నువన బుదు కరుణావ ప్రకట కరగాన్న పులువాన్ వెదగత్ ఎన మీ గల విమసలి మాత్రం అప్పటి కాక అపే దెనుమ అపే వడపితావ తుల మీ గల విమసా బలాన్న అపి సిత్యోముకులు వడా సుదుసు දැන් මම ඔබට පුංචි පැවරුමක් දෙනවා. ඔබ දන්න පරිසරයේ වටපිටාව ගැන ටිකක් හිතන්න. දැන් ඔබ දන්න සමාජයේ ඔබට පුළුවන් ද බොහෝම අර්ථපූර්ණ සතදායක සුවදායක සැනසිලිදායක ජීවිතයක් ගෙවන කෙනෙක් සිහිපත් කරගන්න. එන්න දැන් අපේ මතකයට නැගීවි අහවලා කියලා කිසියම් කෙනෙක්ව ඔබට උපකල්පනය කරගන්න බැරිම වෙන එකක් නැහැ. ඔබ දන්න තරමටම මෙන්න මේ අය නම් සතෙන් සතුටෙන් සුවෙන් සොම්නසෙන් සැනසෙල්ලේ දිවි ගෙවෙන අය කියලා ඔබට නම් කරගන්න පුළුවන්. හොඳයි, ඔන්න දැන් ඔබට පුළුවන් ඒ උපකල්පනය කරගන්න, මතකයේ අවදි කරගන්න. අන්න අහවල් කෙනා නම් අපිටත් වඩා බොහොම සැනසෙල්ල දිවි ගෙවන කෙනෙක්. එයාගේ ජීවිතේ බොහොම අර්ථවත් කියලා ඔබෙන් එගීමකට ලක්කල යම් කෙනෙක්ව දැන් මේ වෙලාවේ මතක් කරගත්තනේ. එන්න දැන් විමසන්න ඔබෙන් එයි මම එයාව තෝරගත්තේ. අර්ථපූර්ණ සුවදායක සැපදායක ජීවිතයක් ගෙවන්නෙකු හැටියට එයි මම ඔහුව තෝරගත්තා. මොකක් මේ සඳහා නිර්ණායකයන් වුණේ? මොන වගේ දත්තද ඔබ භාවිතා කළේ කියලා දැන් ඔබට පැහැදිලි උත්තරයක් ඒ සඳහා නොවෙන්න පුළුවන්. හැබැයි ඔබ යම් නිර්ණායක තුනක් භාවිතා කරලායි ඒ ඇගෙයීම කළේ. මොකක්ද? දැන් ඔබ ඔහු අංග සම්පූර්ණ සුවදායක සපදායක සුවෙන් සොම්නසෙන් දිවි ගෙවන කෙනෙකු හැටියට ඔබ තෝරයිද? ඔහු අංග විකලයක් වුණා නම්, ලිඩෙක් ආබාධිතයෙක් රෝගියෙක් වුණා නම්, විරූපී අවලස්සන කෙනෙක් වුණා නම් ඔබ තෝරනවද? ඔය තේරෙන්නේ නැහැ. එතකොට ඔන්න ඔබ ඔහු එය තෝරා ගන්න යොදාගත් පළවෙනි නිර්ණායකය ඔහු බොහෝම ලස්සන නිරෝගී ආබාධිත නැහැ, අංග විකල නැහැ, අංග ප්‍රත්‍යයෙන් සියල්ල සම්පූර්ණයි එයා. ඊළඟට අංගපත්තඟ හොඳට තිබුණත් සුරූපී වුණත් එයා ඉදිරියට වේල ගැට ගහ ගන්න අනුන්ගේ බැලණේක අසරණ නම් ඉදිරියදා ජීවිතයේ ගැට ගහ ගන්න කෙනෙක් නම් සපදායක සුවදායක සම්පූර්ණ ජීවිතයක් ගෙවන්නෙක් හැටියට ඔබ තෝරන්නේ නේ. එහෙනම් ඔබ තෝරගත්ත තැන දෙවෙනි නිර්ණායක වෙලා තියෙන ඔහු සපතින් සම්පති කිසියම් ධන දාන්නේ තිරුණු කෙනෙක්. එයාට යමක් ඇත කියන සතුටින් දිවි ගෙවන්න පුළුවන් කෙනෙක්. එයාට අවශ්‍ය කරන සම්පත්තික තියෙන කෙනෙක්. දැන් හොඳ මිනිස් කය අවශ්‍ය කරන උපභෝග පරිභෝග සම්පත් විතරක් නම් ඔබ තීරණය කළේ ඒ උපකල්පනය සඳහා යොදාගත්තේ ඒ සම්පූර්ණ නේ. ඔබ තවත් යමක් මේ සඳහා එකතු කරගත්තා. ඔහු දැනුවත් නැහැ. මහලොකුවට දැනුවත්කම් නැතත් හොඳ නරක දන්න කෙනෙක්. යුතු අයුතුකම් දන්න කෙනෙක්. මනුස්සකම් තියෙන කෙනෙක්. මෙලොව පරලොව දැනගෙන මෞපියන්ට ගුරුවරුන්ට වැඩිහිටියන්ට සමන බ්‍රාහ්මණයින්ට ගමට පලාතට යුතුකම් ඉෂ්ට කරන හොඳ කෙනෙක්. අදුම තරමින් මෙන්න මේ නිර්ණායක තුන භාවිතා කරලයි අංග සම්පූර්ණ සුවෙන් සොම්නතෙන් සැපෙන් සතුටෙන් දිවි ගෙවන්නේ හැටියට යමෙකු පිළිබඳව ඔබ උපකල්පනය කළා නම් කලි දම්බලන්න එතන තියෙන හොඳ අංග සම්පූර්ණ මිනිස්කය උපභෝග පරිභෝග සම්පත් එක දැනුවත් ගම නෙමෙනුවන හොඳ නරක තේරුම් ගන්න පුළුවන් හැකියාව මෙන්න මේ තුන යම් තැනකද ඔබ පිළිගන්නවා අර්ථපූර්ණ ජීවිතයක් කියලා. එහෙනම් ඔබටත් සංසාරයේ අර්ථපූර්ණ ජීවිතයක් ගෙවන්න නම් මේ සම්පත් තුන ඕනනේ. මේ ධර්මතා තුනම එකතු වෙන්න ඕනනේ. දැන් කොහොමද අංග විකල නොවි ආබාධිත නොවි විරූපී නොවි ලෙඩේ රෝගී නිතරම බෙහෙත් පෙත්ත අතේ තියාගෙන ඉන්න ලෙඩේ නොවි නිරෝගී ස්වરૂපී මිනිස්කයක් කෙනෙක් ලබන්නේ කොහොමද? අදුපාඩු අපි නැතුව ජීවිතේ ගෙවන්න අවශ්‍ය කරන සම්පත්තික ලබා ගන්න කොහොමද? මනෝවන දන උගත් කම්තික ජීවිතයකට ලැබෙන්නේ කොහොමද? අන්න ඒ ගැන නුවණින් කල්පනා කළොත් ඔබට නතර වෙන්න වෙන්නේ දාන සීල භාවනා කියන තුන් පුණ්‍ය කර්ම තුල. සීලය කියන ක්‍රියාව ඔබට අත්‍යවශ්‍ය වෙනවා. බුදුහාමුදුරුවෝ කියන නිසාවත්, තන්තදී හාමුදුරුවෝ කියන නිසාවත්, වැඩිහිටියෝ කියන නිසා නෙමෙයි. ඔබ නුවණින් කල්පනා කළොත්, නුවණ මෙහෙවුවොත් ඔබට තේරෙනවා, ඔබට පෙනෙනවා මේ ලෝකේ යම් කෙනෙක් අංග විකල වෙලා නම්, මන්ද බුද්ධික ආබාධිත වෙලා නම්, ලෙඩෙක් රෝගියෙක් විරූපී කෙනෙක් වෙලා නම්, දිලින්නෙක් දුප්පතෙක් අසරණෙක් කියලා නම්, නූගත් මන්ද බුද්ධිකයෙක් කියලා නම්, ඇයි ඒ ටික උනේ? කවුද ඒ ටික ඔහුට ලබලා දුන්නේ? ඔන්න ඔය ටික කෙනෙකුට ලැබෙන්න, කෙනෙකු ඔය ටිකෙන් වෙන් වෙලා ස්වરૂපී සතපින් සම්පතින් නැනනුවනින් දැන උගත් කම්වලින් යුක්ත මිනිස් ජීවිතයක් ගෙවන්න. කොහොමද ඒ හැකියාව ලැබෙන්නේ? ඔන්න ඔය ටික විමසන්න ගත්තොත් අපට දැනෙනවා, අපට වැටහෙනවා දාන සීල භාවනා කියන මේ ක්‍රියාකාරකම් තුනේ ප්‍රතිඵලය. ඔබ හිතනවද තව කෙනෙකුගේ ජීවිතයට හානියක් කරලා, තව කෙනෙකුගේ ජීවිතයට තර්ජනයක් කරලා, තව කෙනෙකුගේ ජීවිතයට අඩත්වයක් වේදනා පීඩාවන් ළඟා කරලා ඔබට සුවසේ නිරෝගීව ජීවිතයක් ගෙවන්න පුළුවන් කියලා. තව කෙනෙකුගේ ජීවිතයේ පවතින නොදී අකාලේ කඩා දැමුව ඒක ප්‍රතිඵලයේ අපේ ජීවිතයේ මන්දාවිස්කයි අඩුවාවිස්කයි. අනුන්ට වද වේදනා හිංසන කළොත් ඒක ප්‍රතිඵලයේ තමයි අපි රෝගීන් බවට පත් වෙලා ආබාධිතයින් බවට පත් වෙලා මේ පීඩාව අනුන්ගේ දේ හොරකම් කරගෙන ජීවත් වෙන එක පහසුයි. නමුත් ඒක සල්ප කාලයයි බොහෝ කාලයක් මෙලවීම බන්ධනාගාරගත වෙලා දුකසේ දිවිගෙවන්න පුළුවන්. සංසාරික ඔයා උපදින හැම ආත්මභාවයකම බිලින්දෙක් කරනවා. අනුන්ගේ දේ උදුරගත්ත නිසා තමන්ගේ දේ කවුරු හරි උදුරගන්නවා. වැරදි කාම සේවනයේ යොමු වෙච්ච කෙනෙකුට සසර ගමනේ නිරෝගී බවක් ලැබෙන්නේ නැහැ. මෙලොවේ යා භයානක බරපතල රෝගවලට මුහුණ දෙන අතරේ සංසාරිකවත් ඉඳෙක් වෙති. බොරුවේ එළම පරුස වචනේ හිස් වචනේ යෙදුණු කෙනෙකුට කාටවත් ප්‍රියමනාප කෙනෙක් නම් වෙන්නේ නැහැ. හැමෝටම අප්‍රියමනාප කෙනෙක් වෙනවා කියලා කෙනා උපදින උපදින ආත්මභාවයේ ඒ ජීවිතේ. මත්පැනට යොමු වෙච්ච කෙනාට මෙලෙවෙන සමාජයේ පිළිකුල් කරන කෙනෙක් නෙමෙයි. එයා ශරීරය රූපය විකෘති කරගත්ත ඥානවල හැදතර ගන්න. සාංසාරික වත්යාවල අසන කෙනෙක් වගේම මන්ද බුද්ධික වෙලා උපදිනවා. ඒ මත් වෙනින් කරන්නේ පඤ්ඤාය දුබ්බලී කරන නුවණ දුබල කරනවා. මොලේ ක්‍රියාකාරීත්වයට හානි කර ගන්නවා. ඒක මෙලෙවෙන පරිලෝවෙන ඒ විපාකය අත්විඳින්න වෙනවා. ඊළඟට තමන් සතු දෙය තව කෙනෙකුගේ සතු පිණිස යොදවන්නේ නැතුව අනුන්ගේ දේ උදුරගෙන ජීවත් වෙන්න හදන කෙනෙකුට මෙලෙවෙන දුකසේ දිවි ගෙවනවා වගේම සාංසාරිකව දානයක පරිත්‍යාගයේ නොයදුනොත් යාට අත්විඳින්න වෙන ප්‍රතිවිපාකය දිලින් දෙක් වෙනවා. එතකොට දැන් අපි බැලුවොත් ඔබට අවශ්‍ය කරන අංග විකල නොවි, ආබාධිත නොවි, ලෙඩෙක් නොවි, ඒ වගේම විරූපී නොවි, ලක්ෂණ ස්වරූපී මිනිස්කයක් ලබන්න පුළුවන් වෙන්නේ සීලානි සංසයයෙන්. තිරිසනක වෙලා උපන්නත් එයා ලක්ෂණ. බෝසත් චරිතය ගැන කියනකොට බෝධිසත්වයන් වහන්සේ යම් වැරදීම් වලින් තිරිසං ආත්මභාවය උපදිනවා. උපන්නත් ඒ තිරිසං කුලයට රජ වෙලා නායකයා වෙලා අන්නයට වඩා ස්වරූපී ලක්ෂණ ප්‍රභාස්වර සීලයන් සංසයක්. අන්න අපි රකින සීලයට අපට මෙලවින් පරලවින් ලැබෙන ප්‍රතිවිපාකය හොඳ ස්වරූපී නිරෝගී මිනිස්කයක් ලැබෙන. මෙන්න මේ නිරෝගී මිනිස්කයක් නැතුව ලෞකික සැප විඳින්නත් බෑ, ලෝකෝත්තර සැප විඳින්නත් බෑ. දැන් අපි හදත් දෙන්නේ දියවැඩිය ආරෝගී, කොලෙස්ටරෝල්, හෘදය ආබාධ, ගෑස්ට්‍රයිටිස්, ටීනස් වැනි නොයෙක් රෝග වලින් පෙළෙනවා. දැන් ඒ නිසා අපට කැමති කැමති ආහාර කන්න බෑ. කැමති කැමති ඉරියව් පවත්වන්න බෑ. කැමති තැනක කැමති වෙලාවක ගිහිල්ලා නාල සතුටු වෙන්න බෑ. ඇයි? ලෙඩේ උස්සන්න වෙනවා. මිනිස් සැපතට බාධාවා. ක්‍රණීක දේ මේ ඉස්සරහා මේකෙට තියෙනවා. කන්න බෑ, කන්න බයයි. කෑවොත් ලෙඩේ උත්සන්න වෙනවා. මරණය හෝ මරණයට ආසන්න තත්ත්වයකට උමුණ දෙන්න පුළුවන්. දැනගෙනම අපට ඉස්සරහා තියෙන දේ රසවත් දේ අතහැරලා තිත්ත කටුක නිරස දේ භුක්ති විඳින්න වෙනවා කියන්නේ ලෞකික සැප නෑ. එතකොට එමණි රෝගී කයක් ඇති කෙනෙකුට ලෝකෝත්තර ධාමකට මෙහෙවන්නත් බැහැ. ඒ කායික ක්‍රියාව පවත්වන්න බෑ, බණ ටිකක් අහන්න බෑ, භාවනාවක් කරන්න බෑ. කය ලෙඩ වෙච්ච නිසා. එතකොට ලෞකික සැපතට ලෝකෝත්තර සැපතට බාධාවක් මේ කායික දුබලතාවය. කය දුබල කරලා රෝගී කරලා අංග විකල ආබාධිතේ කියලා විරූපී කෙනෙක් කරන්නේ කවුරුන්ද? අප විසින්. අනුන්ට වද හිංසන කළ වද වේදනා දුන්නු අනුන්ගේ දීපල අනුන්ගේ යුග ජීවිතවලට අනුන්ගේ යහ පැවැත්මට බාධා කළ ඒකේ ප්‍රතිඵලයි. එහෙනම් මට උපදින හැමාත්ම භාවයක සඳුරු මිනිස් කයක් ලබන්න නම් ලෞකික සපත ලෝකෝත්තර සපත නොඅඩුව විඳින්න නම් මට අවශ්‍ය කරනවා සිල්වත් වෙන්න. එතකොට සීලේ අවශ්‍යතාවය දුස්සීල භවයෙන් මිදීම මෙන්න මේ අරමුණ උදෙසා මේ බව දැනුමක්වත් අපට තියෙන්න ඕන. මෙන්න මේ ටික නොකළොත් මෙහෙමයි උපදින්නේ. මේ දෙකේ යෙදුණු මෙන්න මෙහෙම උපදින්න පුළුවන්. ලෞකික සැප ලෝකෝත්තර සැපතට යන්න පුළුවන්. දැන් හොඳට මිනිස් කයක් තිබුණත් කන්න බොන්නේ දා වේලේ ගත කරන්න විදිහක් නැතුනොත් ඒ ජීවිතය අසම්පූර්ණයි. එහෙනම් මේ ටික නිකන් ලැබෙන්නේ ඒ ටික ලබා දෙන එකම දේ තමයි දානය පරිත්‍යාගය. දානය පරිත්‍යාගය අනුසන සුවත් තමන්ට සැනසෙන්න පුළුවන්. අනුන් සතුට කළොත් තමන්ටත් සතුට වෙන්න පුළුවන්. ඒ නිසා අපසතු දෙයින් යම් කොටසක් දානය පරිත්‍යාගයේ යෙදුනොත් එයා සංසාරෙ දිලින්නේ කියලා උපදින්නේ නැහැ. උපදින උපදින හැම ආත්ම භාවයක්ම සියලු සැපතින් සැපවත් උපදිනවා. එතකොට යාද ලෞකික සැපත් තියෙනවා. කැමති කැමති දේවල් රස විඳින්න පුළුවන්. ලෝකෝත්තර සැපතට බාධාවත් නැහැ. එක දවසක් සිල් ගන්න ගියා කියලා සතියක් දෙකක් භාවනා කරන්න ගියා කියලා පෞලි ජීවිතේ අඩාල වෙන්නේ නැහැ. දැන් අපිට භාවනා කරන්න යන්න ඕන වුණත් සිල් ගන්න යන්න ඕන වුණත් දුරට බැහැරට හරි යන්න බැහැ කියේ කොහොමද දරුවෝ ජීවත් වෙන්නේ? දරු කවුල රැකෙන්නේ කොහොමද? ප්‍රශ්න ගොඩකින් අපි මෙදි වෙනවා. ඒ නිසා ලෞකික සපතටත් ලෝකෝත්තර සපතටත් බාධාවක් දෙලිලි බාධාවක්. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් ස්වරූපේ මිනිස්කයක් තියෙනවා නම් හදට සම්පත් තියෙනවා නම් මොන අඩුවක්ද කියලා. එහෙත් හුවලක් නැති හබලක් නැති මෝඩ මඩ තනි වුණු ඔරුවක් බෝම්බුවක් ගැන හිතුවොත් හමන සුළඟට ඕනම දිශාවකට ගහගෙන යන්න පුළුවන් පාලනයක් නැහැ. කොහේ හැප්පිලා පෙරලෙයිද කියලා කියාගන්න. දැන් ඔන්න ඔය සම්පත් දෙක තියෙන සමහරු ඉන්නවා මෙන නුවණ නැහැ, දැනුමක් නැහැ, හොඳ නරක දන්නේ නැහැ, අම්මා තාත්තාව හඳුනන්නේ නැහැ, කල නොකල යුතු දේ මොනව පරලව ගැන දන්නේ නැහැ. අන්න ඒ බඳු අය සත්පුරු ශාස්ත්‍රයකට වැටුණාම කුහාට ගහගෙන යනවත් දන්නේ නැහැ. අර පුණ්‍ය විපාකයෙන් ලැබිච්ච සම්පත්තික, පුණ්‍ය විපාකයෙන් ලැබිච්ච මිනිස්කය වැරදි දෙයට සුරාව සූතුව දුරාචාරයට යොදාගෙන මරණයත් එක්ක අපායට යන කෙනෙක් වෙනවා. මරණයත් එක්කම අපායට යන කෙනෙක් වෙනවා. අන්න එහෙම නොවි මේ ලැබිච්ච මිනිස්කය දිව්‍ය භක්ම කයක් දක්වා ලැබිච්ච මිනිස් සම්පත්තික දිව්‍ය සපතක් භක්ම සපතක් දක්වා වැඩි කරගන්න පුළුවන් වෙන්නේ නුවණ තිබුණොත්. මේ මිනිස්කය මේ ලැබිච්ච සම්පත්තික පාරමී පිණිස යොදවලා බුදු බව ලබන්න පුළුවන් වෙන්නේ. තසේ බුදු බව අග්‍ර ශ්‍රාවක අසූ මහා ශ්‍රාවක පදවි ලබන්න පුළුවන් වෙන්නේ නුවණ තිබුණොත්. අන්න ජීවිතයට පාලනයක් ඕන, දැක්මක් ඕන. ජීවිතයේ මෙහෙවල් මේ ලැබිච්ච මිනිස්කය මේ ලැබිච්ච සම්පත්තික පිරෙහෙන්න නොදී අපායෙන් අවසන් වෙන්න නොදී ලෞකික වශයෙන් රජ සිටු සැපතට, දෙව් සැපතට, බඹ සැපතට වුවමාරු කරන්න බුදු පසේ බුදු මහරහත් පදවි දක්වා මේ ජීවිතේ මෙහෙවන්න පුළුවන් වෙන්නේ මනනුවන දන උගත්කම්. හොඳ නරක යහපත යහපත මෙලෝ පරලෝ හඳුනා ගන්න නුවණ තිබෙන්න. අන්නේ නුවණ අපට නිකන් ලැබෙන්නේ නැහැ. මේ ලෝකේ උපදින හැම දරුවෙක්ම දැනුගත වෙන්නේ නැහැ. මේ ලෝකේ උපදින හැම කෙනෙකුටම මෙලොව පරලොව යහපත අයහපත ගැන තේරෙන්නේ නැහැ. අන්න ඒ තේරුමක් ඇතුව නොවනක් ඇතුව උපදින්නත් පුණ්‍ය විපාකයක් ඕන. එහෙම උපදින්නේ භාවනාමය පින්කමේ යෙදුනොත්. භාවනාමය පින්කමේ ප්‍රතිවිපාකයක් හැටියට. එතකොට භාවනාවෙන් දැනනවන දැනුගත්කම් හදලා දෙනවා. දානමය පින්කමෙන් භවෝග සම්පත්තික එකතු කරලා දෙනවා. සීලමය පින්කමෙන් අංගපස්සද හොඳ ලස්සනට විරූපී අවලස්සන නොවී ලෙඩෙක් නොවී සරූපී මිනිස්කයක් හදලා දෙනවා. මෙන්න මේ සම්පත්තික එකතු වුණු අන්න එතන අර්ථපූර්ණ ජීවිතය. ඔය මහා කරුණාවෙන් බුදු වෙන ලෞතුරා බුදුරජාණන් වහන්සේලා හිමිදිරි උදෑසන මහා කරුණා සමාපත්තියට සමවදිමින් ලෝකයේ බලනකොට ඒ කරුණා ඇසට ලක් වෙන්නේ පොන්නෝය පිළිසිරි. ඒ නිසා ඔබටත් මටත් මේ සංසාර ගමනේ අපායට නොවැටී මේ ලබාගත් මිනිසා ස්වභාවය සුරක්ෂිත කරගෙන ලෞකික සැපතින් ලෝකෝත්තර සැපතින් සැපවත් නිවනින් මේ ගමන කෙලවර කරගන්න නම් අපට මෙන්න මේ තුන් පුණ්‍ය ක්‍රියාවන්හි අවශ්‍යතාවය ඔබට දැනෙන්න ඕන. එතකොට මෙන්න මේ තුන් පුණ්‍ය ක්‍රියාවක් කියලා අපට නම් කළාට කරන්න තියෙන ක්‍රියාව එක එකයි. මේ හැමතැනකම තියෙන නුවණින් සිත් මෙහෙවීමයි. සිල් රකින්නවා කියන තැනත් අපි උදේ කිව්වා සිත ලෝභ දේශ මොහේට ගියොත් හිත දූෂිතයි, දූෂිත හිත මූලික වෙලා කියන්නේ අකුසලයි. අලෝභ දෝස මොහනං හිත ප්‍රසන්නයි, ක්‍රියාකාරකම් කුසලයි. එහෙනම් සිත ලෝභ දේශ මොහේට නොඇති අලෝභ දෝස මොහ කුසල ගතියෙන් හිත පවත්වන්න නම් යෙදෙන්න ඕන යෝනිසෝ මනසකාරය. දානයේදී අපිට ඒ පින්කම කරන්න බෑ. ලෝභ දේශ මොහ කුසල මුල් තියාගෙන අපේ සතු සම්පත් පිළිබඳව ලෝභ හිතක් තිබුණොත් පරිත්‍යාග කරන්න යන ප්‍රතිග්‍රාහකයෝ පිළිබඳව, පින් අනුමෝදන් කරන්න යන ඥාතිවරු දෙවියෝ පිළිබඳව දේශයක් මැත්තක් තිබුණොත් අපට පින්කම් කරන්න බෑ. මේවා කරලා වැඩන්නේ, මේවා කරලා කාටද හරි කියන්නේ තියෙන දේ නැති කරගන්නවට වඩා හොඳයි ඔය ටික ඉතුරු කරගන්න එක කියලා මෝඩ කල්පනාවක් ආවොත් දන් දෙන්න බෑ. එතකොට එතනදී දාණයට ප්‍රතිවිරුද්ධව තියෙන ලෝභ දේශ මොහ දන් දෙනවා කියන ක්‍රියාව තුළ තියෙන අලෝභ දෝස මොහ. එතනදී තේනම් ලෝභ දේශ මොහ දුරු වෙන විදිහට අලෝභ දෝස මොහ මතු වෙන විදිහට මනස නිවන්න පුළුවන් වුණොත් තමයි දානය කියන පින්කමේ අපට යෙදෙන්න පුළුවන්. ඒ පින්කමකම වියක කුසලයක් වෙන්නේ තේ හැකියාව මත මත. ඊළඟට අපි භාවනා කරනවා කියන තැන භාවනා කරනවා කියන තැනක් තියෙන්නේ නූපන්න කුසල් නූපදවන්න, උපන්න කුසල් දුරු කරන්න, නූපන්න කුසලයේ උපදවන්න, උපන් කුසලයේ වඩන්න. එතනදී තියෙන්නේ යෝනිසෝ මනසිකාරය. ලෝභ දේශ මොහ නූපදින විදියට, අලෝභ දෝස මොහ උපදින විදියට මෙනෙහි කරනවා. ඒක ක්‍රමය. ඒක ලෝකයට සාපේක්ෂක තැනකට. අනිත් ක්‍රමයේ නිවනට සාපේක්ෂක වෙනකොට ලෝභ ද්වේෂ මෝහ වෙනුවට අලෝභ දෝස මෝහ හේතු හදාගන්න එක නෙමෙයි. එතකොට අලෝභ දෝස මෝහ කියලා කියන්නේ හේතු. ඒවට කියන කුසල හේතු කියන්නේ කුසල මූල කියලා කියන්නේ. එතකොට මුල ඇතොත් කඳ අතු ඉති පොළ වෙඩි මල් හට ගන්න පළ හට ගන්න. එතකොට කුසල මූලයේ ප්‍රතිඵලය තමයි දස කුසල කර්ම. දස කුසල කර්මපත කර්මයට ලැබෙන ප්‍රතිවිපාකය තමයි දිව්‍ය මනුෂ්‍ය බ්‍රහ්ම ආදී ප්‍රතිසන්දි සම්පත්. දැන් අපි නිවන කියන තැනට සාපේක්ෂක වෙනකොට මෙන්න මෙය ඉක්මවා යන්නට වෙනවා. සැබෑ කුසලස්ස උපසම්පදා කියනකොට සබ්බපාපස්ස අකරණං කියන තැනේ ඉඳලම ලෝභ ද්වේෂ මෝහ කියන හේතුන්ට පහර දෙන්නේ. එය මතු වුණත් විනාශ කරන්නේ. ලෝභ ද්වේෂ මෝහ මතු නොවනසේ අලෝභ අදෝස අමෝහයන් මතු කර ගැනීමේ ක්‍රියාවයි මේ හැමතැනකම දාන සීල භාවනා කියන තුන් පුණ්‍ය ප්‍රතිපදාවෙම යෙදෙන්නේ. ඒක ලෞකිකව කරගන්න පුළුවන් ධ්‍යාන සමාපත්ති කුසලයේ තුල වුණා. ඉහළම කුසලයේ නේව සංඥා නා සංඥා සමාපත්තිය ඒ කුසලයේ තුල වුණත් තියෙන්නේ කුසල මූලයි යෙදලා තියෙන්නේ. අලෝභ අදෝස අමෝහ කුසල මූලයි යෙදලා තියෙන්නේ. ඒ නිසා ඒක කුසල් කුසලයේ විපාක ඒ බ්‍රහ්ම ලෝකවල ප්‍රතිසංසන්. ඒ බ්‍රහ්ම ලෝකවල සැප විපාක. එතකොට අපි නිවන කියනකොට මෙන්න මේට වඩා නිකං ටිකක් වැඩියෙන් හිතන්න වෙනවා. ඔබට මතකයි සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ මෙලොව පහළ වෙලා 29 වසරක් රාජ්‍යත්‍රි වින්දනය කරලා සතර පෙර නිමිති දැකලා ඡන්ද ඇමතිතුමා කියා දුන්නු බණපද ටික අහලා ජරා මරණය ජරා ව්‍යාධි මරණය දෙතිස් මහ පුරුෂ ලක්ෂණෙන් 80ක් කුඩා ලකුණෙන් යුක්ත මට කුරුමනම් තව නොබෝ දිනකින් මමත් මේ වගේ දණ්ඩක ආධාරයෙන් වෙවුල වෙවුලා යන ජරපත් මහල්ලෙක් වෙනවනවන තව නොබෝ දිනකින් මල මුත්‍ර ගොඩි වැටුණු නැගිට ගන්න එවිට ගන්න අතපය මුලවන්වා බැරි අසරණ ලෙඩෙක් වෙනවනවා තව නොබෝ දිනකින් ඉදිමිල නිල් වෙලා පූජස් ගලන මල විනියක් බවට පත් වෙනවනවා මොන රජසපතක් මම මේ විදින දන මොන සපතක්ද තියන්නේ අන්න අලුවමලු කෙලපි දක්සේ රජ සපත දැකලායි රජ ගෙදරින් නික්මුණේ. එතනින් නික්මුණේ උන්වහන්සේ ප්‍රශ්නයක් හදාගෙන පියරජුරුවත් එක්ක යසෝදරාවත් එක්ක නෙමෙයි ප්‍රශ්න හදාගත්තේ. උන්වහන්සේට ප්‍රශ්නයක් ඇති වුණා, ඇයි මේ ලෝකෙ මිනිස්සු ඒ ලෝක සත්‍යය මේ දිරන්නේ? ඒ ලෙඩ වෙන්නේ, ඒ මැරෙන්නේ. ලෙඩ වෙන්නේ නැති, දිරන්නේ නැති, මැරෙන්නේ නැති තැනක් නැද්ද? එහෙම තැනක් තියෙනවා නම් නෙසප. සමහර රජදෙදරින් පිටවුනේ මෙන්න මේ ප්‍රශ්නයට උත්තරයක් හොයාගෙන. ජරා ව්‍යාධි මරණයෙන් තොර වූ තැනක හොයාගෙනයි උන්වහන්සේ පිටවුනේ. එයාගේ ගමනේ විශිෂ්ට ආචාර්යවරු හැටියට ආලාර කාලා මුද්දකාරාම පුත්තට තවුසුරු මුණ ගැහුණා. ඔබට මතකද ආලාර කාලාමගෙන් ඔය අපි කතා කළ පුණ්‍ය ප්‍රතිපදාව ඉස්මවා රූපී ධ්‍යාන හතර අරූපී ධ්‍යාන තුනකුත් දැනගෙනගෙන උපදවා ගත්තා. ඒ නොනවති උපකාරාම පුත්ත තවුස්තුමා ළඟට ගිහිල්ලා අටවෙනි සමාපත්තිය භාවනා කරලා වඩා ගත්තා. දැන් භාවනාවෙන් යන්න පුළුවන් ඉහළම තලයට උන්වහන්සේ ගමන් කළා. නේව සංඥා නා සංඥා කියන බඹ තලයට. සිත දියුණු කරලා සිත වඩලා චිත්ත භාවනාවෙන් යන්න පුළුවන් ඉහළම තලයට නැගගත්තා. එතෙන්ට ගිහිල්ලා උන්වහන්සේ මනස මෙහෙව්වා. නේව සංඥා නා සංඥා ඉහළින්ම තියෙන බඹ තලයට. උන්වහන්සේ දැක්කා එතන මේ මොහොතේ උපදින බ්‍රහ්ම රාජවරු, මේ මොහොතේ චුත වෙන බ්‍රහ්ම රාජවරු, උපතක් මරණයක් එතන තියෙනවා නම් ජරා මරණයෙන් තොර තැනක් නෙමෙයි. එනිසා නේව සංඥානා සංඥා බබතලය සැප ඇති තැනක්, නතර වෙන්න ඕන තැනක්, සිටිය යුතු තැනක්, ඇලුම් කළ යුතු තැනක්, රැඳෙන්න ඕන තැනක් ඇටියට උන්වහන්සේට පෙනුනේ නැහැ. එතනක් දැක්කේ ජරා මරණයෙන් පිරුණු දුක දෙවසගත් තැනක් ඇටියට. එනිසා ආචාර්යවරු ආයාචනා කරද්දී ඒ සියල්ල අතහැරලා ගයා ශීර්ෂයට වැඩම කළා. තනිවම උන්වහන්සේ ගයා ශීර්ෂයට වැඩම කළා. අතිශයින් දුෂ්කර ක්‍රියාවන් කරලා ඒක බුදුබව ලද නොහැකිව බුද්ධ ගයාවට වැඩම කරමින් ඒ මෙදුම් කුලි වෙත දිසාවට සිට යොමු කළ ආකාරය එම් මදුන් පිළිවෙතෙන් බුද්ධගයා බෝධි මණ්ඩලයේ සත්‍ය අවබෝධ කරගැනීම ජරා මරණය මරා දැමීම බව අපට මතකයි. එනිසා අන්න උන්වහන්සේ අර ලෝකයට සාපේක්ෂව කුසල මනසිකාරයන් භාවිතා කරලා යන්න පුළුවන් ඉහළම තැනට ගියා. ගිහිල්ලා එය මාස වෙන නිවන නොවේ, මෙතන ජරා මරණයෙන් පෙර වූ තැනක් නොවේ, දුකින් නිදහස් වූ තැනක් නොවේ කියලා එය අතහැර ගියා. එහෙනම් දැන් අපට සිද්ධ වෙනවා අපි මේ සරුවත්න ශාසනයක් ඇති කාලෙක ඉපදිලා බුද්ධ ශ්‍රාවකයෝ යැයි කියාගනිමි. අද අපි උන්වහන්සේ අතහැර ගිය ලෝකයට සාපේක්ෂක වූ යෝනිසෝ මනසිකාරයක්ම නම් භාවිතා කරන්නේ ලෝකයෙන් එතර වෙන මනසිකාරයක් ක්‍රමයක් අපි නොදන්නේ නම් අපි බුද්ධ ශ්‍රාවක භාවය ලැබුවාද කියන එකත් අපට ප්‍රශ්නයක් වෙනවා. එයි මේ ධ්‍යාන භාවනාව ලෞකික ප්‍රතිපදාව ලෞකිකා බුදුවරු ලෝකෙ පහළ වෙන්නත් පෙර ලෝක විද්‍යාමානව පැවතුණා. ආලාර කාලාම උද්දකාරාම පුත්ත භාර්ගව යසිත කාල දේවල ආදී තවුස් ස්වරුගෙන කියනකොට අපිට ඒ ගැන හොඳටම හිතා ගන්න පුළුවන්. එහෙනම් දැන් අපි පටන් ගන්න ඕන එදා සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ අත්හැරිය තැනින් එහාට ඊට මෙහා අපේ ජීවිත සුරක්ෂිත කිරීම සඳහා නිවන් දකින තුරු ආත්මභාව සුරක්ෂිත කිරීම සඳහා දාන සීල භාවනා ගැන සිත් මෙහෙව්වට කමක් නැහැ. හැබැයි මේ පදම හදාගැනීමෙන් අපි උතුමන් වෙන්න වෙනවා. මේකත් වඩා එහාවට යන යෝනිසෝ මනසිකාරයක් පිළිබඳව දැන හඳුනා ගන්න. මේ තථාගත ශාසනය තුල තථාගත සද්ධර්මයෙන් ලබන්න පුළුවන් පිහිට එතනයි. අපි මේ සද්ධර්මය තුලින් ලබන පිහිට ලෞකික නම් මිනිස් සැපත දෙව් සැපත ඉක්මවා යන්නට නොහැකි නම් එය ඉක්මවා ගියත් රූපේ බඹලව දෙක්මවා යන්න අරූපී බඹලව දක්වා යන්න පුළුවන්කම ලැබුණත් ඒක එපමණකට අර්ථවත් නෑ, සතුටු වෙන්න බෑ. අපතුල එවන් කුසලතාවයෙන් ඇති කරගන්න අතරේ එවන් කුසල ප්‍රතිපදාවන්ගෙන් ජීවිතය මෙලව පරලොවින් සුරක්ෂිත කරගන්න අතරේ අපේ අවධානය යොමු කරන්න ඕන නිවනට සාපේක්ෂව මේ මනස මෙහෙවන්නේ කොහොමද? මෙන්න මේ කරුණ ඉගෙන ගන්න. ලෝකයට සාපේක්ෂව යෝනිසෝ අයෝනිසෝ මනස්කාරයත් ඉගෙන ගන්න ඕනේ. ඒක තර්කයක් වාදයක් විවාදයක් නේ. හැබැයි එතනින් නතර නොවි වහ වහ වැඩි වැඩියෙන් අප්‍රමාදී විය යුතු වෙනවා. නිවනට සාපේක්ෂව ඒ කියන්නේ කාම රූප අරූප මේ ලෝකත්‍රයම ඉක්මවන්න. ලෝකය කියන්නේ ජාති ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් උපායාස ආදී සියලු දුකෙන් යුක්ත සියලු දුකෙන් තිරුණු පැත්තෙන් නේව සංඥා නා සංඥා බබතලයට ගියා. දුක වෙවිලා නැහැ. දුක හදන හේතු ඉවත් කළා නැහැ. එතන තියෙන්නේ ලෝභ ද්වේෂ මෝහ වෙනුවට අලෝභ අදෝස අමෝහ කියන හේතු හදාගෙන තියෙනවා. අපිට ඕන කරන්නේ ලෝභ ද්වේෂ මෝහ යට කරලා ප්‍රතිවිරුද්ධ ධර්මතාවය මතු කර ගැනීම නොවේ. රාගක්ඛය දෝසක්ඛය මෝහක්ඛය මේව නැති කරලා ගෙවලා දාන්න, ඡය කරලා දාන්න කොහොමද? ලෝභය නැති කරනවා කියන තැන තව හේතුවක් හදා ගන්නව නෙවෙයි. ද්වේෂය නැති කරනවා කියන තැන ඊට ප්‍රතිවිරුද්ධ එකක් හදා ගන්නව නෙවෙයි. මෝහය නැති කරනවා කියන තැන ඊට ප්‍රතිවිරුද්ධව තව එකක් හදා ගන්නව නෙවෙයි. ලෝභ දේශ මොහ යට කරනවා කියන තැන චේතනා බලයකින් මානසිකාර බලයකින් කුසල හේතු ටිකක් මතු කරගෙන යනවා. ඒ චේතනා බලය පෙරේ වුණොත් ආපහු වතාවක් අර අකුසල හේතු මතු වෙන්න පුළුවන්. ඒ නිසා ඒ වර එක බ්‍රහ්ම රාජවරු තවත් කාලෙක බලපඩියෙක් වෙලා උපදිනවා. තිරිසනෙක් වෙලා උපදිනවා. තිරිහෙනවා. ඒ නිසා ඔන්න අපට ඕන වෙනවා තුන් ලෝකෙම ඉක්මවන ක්‍රමය. තුන් ලෝකෙම ඉක්මවන ක්‍රමය. අන්න එතනදී යෝනිසෝ මනසිකාරය කියන වචනය අයෝනිසෝ මනසිකාරය වචනය විමසනකොට පොඩි වෙනසක් කරගන්න වෙනවා අපිට. කලබල වෙන්නේ නැතුව වරදවා වටහා ගන්න නැතුව සිහිනුවණින් කල්පනා කරන්න වෙනවා. මොකද අපි ලෝකයට සාපේක්ෂව සතර ආපාය උත්පත්ති පිණිස පවතින කර්ම චේතනා අයෝනිසෝ මනස්කාරයේ හැටියට මනුෂ්‍ය දිව්‍ය රූපී අරූපී බ්‍රහ්ම ලෝකවල උත්පත්ති පිණිස හේතු වෙන දේ හේතු වෙන කුසල චේතනා මනසිකාරයන් යෝනිසෝ මනසිකාරය හැටියට නම් කළා. ඒක ඊට සාපේක්ෂව හරියයි. නිවනට සාපේක්ෂක වන තැනදී මෙන්න මේ ලෝකය තුල අපි කතා කළ යෝනිසෝ අයෝනිසෝ කියන මේ වැඩ පිළිවෙල දෙකම අයෝනිසෝ කියන වචනයට වැටෙනවා. මොන වරදවා ගන්න එපා, ලෝකයේ තුල මේ දෙකේ වෙනසක් තියෙනවා. නිවනට සාපේක්ෂක වෙනකොට සතර ආපාය උත්පත්ති පිණිස පවතින මනසිකාරයන් අයෝනිසෝ මනසිකාරයේ හැටියට ගන්නවා පමණක් නෙවෙයි, දිව්‍ය බ්‍රහ්ම ලෝකවල උපදින්න හේතු වෙන කුසල චේතනා අයෝනිසෝ ගණයට යනවා. එයි එතෙමින් හැදෙන්නේ ජාති ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් සංසාර. කොතනක හටගත්තත් උපන්නන ඒ ජාති හටගත්තන දිරනවා මැරෙනවා ජරා මරණය එතන තියෙනවාමයි. ඒ නිසා එතනින් හැදෙන්නේ ජරා මරණය නිසා ඒකට ඉඩක් නැහැ. මෙතනට සාපේක්ෂක වෙනකොට නිවනට සාපේක්ෂක වෙනකොට අන්න එතනදී අපට මේ අපි කතා කළ යෝනිසෝ අයෝනිසෝ මනසකාරයට වඩා වෙනස් වූ ඊට වඩා ගැඹුරු තියුණු මනසකාරයක් පිළිබඳව සිග්මෙහෙවන්න ඔන්න ඔතනදී තමයි අපි තේරුම් ගන්න ඕන ලෝකයට සාපේක්ෂව සාපේක්ෂව සතර අපාය දුක තිබෙන්නේ. මනුෂ්‍ය ලෝකයෙන් මෙපිට සුගති දුගති තියෙනවා. නිවනට සාපේක්ෂක වෙනකොට ඔය දෙපැත්තම දුගති කියන වචනයෙන් හඳුන්වනවා. නිබ්බානං වා උපනිදාය සම්මා උප්පත්තියෝ දුග්ගති. පාඩම් කරගත යුතු දහම් පාඨයක්. නිබ්බානං වා උපනිදාය සම්මා උප්පත්තියෝ දුග්ගති. නිබ්බානං වා උපනිදාය නිවනට සාපේක්ෂව සම්මා උප්පත්තියෝ දුග්ගති. හැම උපතක්ම දුගති යන වචනයෙන් හඳුන්වනවා. ඇයි හැම උපතක්ම දුගති වෙන්නේ? ඇයි යම් තැනක උපන්වත් මේ හැම තැනකම ජරා මරණය තියෙන නිසා. හැම උපතකම ජරා මරණය තියෙන නිසා සම්භා උප්පත්තියෝ දුග්ගති. නිබ්බානං වා උපනිදාය සම්භා උප්පත්තියෝ. නිවනට සාපේක්ෂව හැම උපතක්ම දුගති වෙනවා. එතකොට හැම උපතක්ම දුගති නම් දුගති පිණිස පවතින අපුඤ්ඤාභි සංඛාර විතරක් නෙවෙයි පුඤ්ඤාභි සංඛාරාණිඤ්ඤාභි සංඛාර වලටත් ඉඩක් ලැබෙන්නේ නැහැ. ඒ පුඤ්ඤාභි සංඛාර අපුඤ්ඤාභි සංඛාර ආනිඤ්ඤාභි සංඛාර තුනම අපුඤ්ඤාභි සංඛාරයෙන් සංඛාරපත්‍ය විඥානං සතර අපාය ප්‍රතිසන්දි විඥානයේ හැදෙනවා. පුඤ්ඤාභි සංඛාරයේට සංඛාරපත්‍ය විඥානං වෙනකොට මනුෂ්‍ය ලෝකේ ඉඳලා රූපී භව ලෝකේ දක්වා සුගති ප්‍රතිසන්දි විඥානයේ හැදෙනවා. අනිඤ්ඤාභි සංඛාරයේට ඒ සංඛාරපත්‍යෙන් විඥානය හැදෙනවා අරූපී භව ලෝක හතරට. එතකොට විඥානයේ යම් තැනකද නාම රූප සලආයතන පස්ව වේදනා ඒ පංචෝකාර චතුෝකාර ඒ ප්‍රවෝකාර ස්කන්ධානුව ප්‍රතිපත්ති සමුප්පාදේක පැවැත්ම දුකේ පැවැත්ම අපි හඳුනා ගන්නවා. එතකොට එතනදී ත්‍රිවිධ සංස්කාර ත්‍රිවිධ කර්ම චේතන එකමුදකට දාලා ඒ තුනම දුරු කළ යුතු මානසිකාරය පිළිබඳව ආයි අපට හොයන්න වෙන්නේ. අන්න එතනදී අපට වැටහෙනවා පුඤ්ඤාදි සංඛාරය අපුඤ්ඤාදි සංඛාරේ ආනන්‍යාදි සංඛාර කියන ත්‍රිවිධ සංඛාරම එකම ප්‍රත්‍යයෙන් හටගන්න බව. ඒ තුනටම හේතුව එකක් බව. අවිද්‍යා පත්‍ය සංඛාර අවිද්‍යා පත්‍ය සංඛාර අවිද්‍යාව නැමැති හේතුවෙන් ප්‍රත්‍යයෙන් තමයි පුඤ්ඤ අපුඤ්ඤ ආනන්‍ය කියන මේ තුන් සංස්කාරයක් යනවා. මේ තුන් ආකාර වූ කර්ම චේතනාවන් උපදින්නේ අවිද්‍යාව කියන එකම හේතුවෙන්. එතකොට අවිද්‍යාවෙන් සංස්කාර වුණා, සංස්කාරයෙන් විඥාන, විඥානයෙන් නාම රූප, නාම රූප නිසා සලආයතන, සලආයතන නිසා ස්පර්ශ, ස්පර්ශ නිසා වේදනා, වේදනා නිසා තණ්හා, තණ්හා නිසා උපාදාන, උපාදාන නිසා භව, භව නිසා ජාති, ජාති නිසා ජරා, මරණ, ශෝක, පරිදේව, දුක් දුම්නස් උපායාස. දෙන් යම් තැනක අවිද්‍යාව ඇද්ද, අවිද්‍යාව ඇත කියන තැන මෙන්න මේ සංඛාර විඥාන නාම රූප සලආයතන කියලා යමක් කියදෙනවා නම් ජරා මරණේ දක්වා ඒ සියල්ලම පවතිනවා. අවිද්‍යාව යම් තැනකද ජරා මරණේ එතන තියෙනවා. ජරා මරණේ යම් තැනකද අවිද්‍යාව එතන තියෙනවා. එතකොට අවිද්‍යාව යම් තැනකද ජරා මරණය එතන ඇත. අවිද්‍යාව පේන්නේ නැහැ, ජරා මරණය පේනවා නම් අපි තේරුම් ගන්න ඕන මේ ජරා මරණ දුකක් ඇත්තේ අවිද්‍යාව ඇති නිසා. එහෙනම් දැන් අපට මේ තුන් සංඛාරයන් ඉක්මවන්න පුළුවන් වෙන්නේ අවිද්‍යාව නැසීමෙන්මයි. එතකොට අපට යෝනිසෝ මනසකාරයේ නුවණ මෙහෙවීම පිළිබඳව අපට හොයන්න වෙන්නේ අවිද්‍යාව කියන්නේ මොකක්ද? අවිද්‍යාව දුරු කරන්නේ කොහොමද? අවිද්‍යාව දුරු වෙන මනසකාරය මොකක්ද? මෙන්න මේ ටික අසා දැනගත්තොත් අන්න ඒ ටික දැනගෙන ගත්ත කෙනාට ධම්මානුගම ප්‍රතිපදාවක් තියෙනවා. ලෝකෝත්තර මඟ සම්මාදිට්ඨිය උපදවා ගන්නවා. ඒ නිසා දැන් අපි හොයන්න ඕන කොහොමද මේ ත්‍රිවිධ සංස්කාර හටගන්නේ? යම් තැනක ත්‍රිවිධ සංස්කාර ඇද්ද ඒ තුන් සංඛාරයෝ හටගන්නේ අවිද්‍යාව ඇති තැනකමයි. යම් තැනක ත්‍රිවිධ සංස්කාර නැද්ද ඒ අවිද්‍යාව නැති තැනකමයි. දැන් අපට පුළුවන් කිසියම් ගවේෂණයක් විමර්ශනයක් කරන්න මෙන්න මේ පිළිබඳව. අපි බොහෝ වාරවල අහලා පුරුදු, බොහෝ තැන්වල කියලා පුරුදු උපමාවක් අපි කීපත් කරගත්තොත් ඔබට මතකයි අර පෙන් පිපාසයේ ඇති වෙලා වතුර පොඩක් හොයාගෙන ගිය බල්ල පිළිබඳව. අපි යන්නේ බල්ලගේ ක්‍රියාව ටිකක් මේ කරලා බලමු. තුන්ච නිදර්ශනයක් හැටියට අරගෙන දැන් බල්ල පිපාසිතව වතුර හොයාගෙන යනකොට දැක්කා වතුර පිරුණු විලක්. දැන් බල්ලා ළිඳට එබුණා වතුර දුන්නා. හැබැයි බල්ලට දැකින්න ලැබුණේ බලාපොරොත්තු නොවුණු විස්මිත දර්ශනයක්. මං වගේම තඩි බල්ලෙක් නිදේ ඉන්නවා. මම වතුර ටික බොන්න හොම්බ ලං කරනකොටම මගේ හොම්බ ළඟටම ඒ බල්ලත් හොම්බ ලං කරනවා. එතකොට බල්ලා හොඳටම බිය වුණා. කෝප වුණා. බල්ලා දුරන්න ගත්තා. කලව කවුරු ගාමෙන් විරෝධතාවයක් දැක්කෝ. දැන් මේක සාමාන්‍ය සිදුවීමක්. බල්ලා වතුර ටිකක් බොන්න නිදට ලැබුණා. තමන්ගේම ඡායාව බල්ලෙක් හැටියට පෙනුණා. බල්ලට එන්නේ බල්ලෙක් නෙවෙයි. එතකොට බල්ලට ඡායාවක් පෙනුණා නෙවෙයි. බල්ලා දැක්කේ බල්ලෙක්මනේ. එතකොට බල්ලා බල්ලෙක් ඇත කියලා හිතපු සිතුවිල්ල අපි කිව්වොත් මනෝමය චේතනා මනෝ සංඛාර. ඊළඟට බල්ලා එතනින් නොනැවතී බල්ලා බුරන්න ගත්තා. ඒ වාචික ක්‍රියාව වචී සංඛාර. බල්ලා ලිඳවතේ කරගෙන පොළොව ගහුරු ගාමින් ඒ ක්‍රියාව කළේ. ඒ කායික ක්‍රියාව කාය සංඛාර. දැන් එතන තියෙනවා මනෝ සංඛාර, වචී සංඛාර, කාය සංඛාර. දැන් මනෝ සංඛාර, වචී සංඛාර, කාය සංඛාර කියන මේ තුනට යෙදিলা තියෙන්නේ මුල් වෙලා තියෙනවා අකුසල හේතු දෙකක් අඩු කරන ප්‍රකටව. එකක් මෝහය. මෝහය නදන්නා කම යෙදিলা තියෙනවා. ඊළඟට නදන්නාකම නිසා එයාට බල්ලෙක් හම්බ වෙනවා. බල්ලා පිළිබඳව ද්වේෂ සිතක් පටිඝ සිතක් ඉපදිලා තියෙනවා. එහෙනම් අකුසල හිතක් නම් මුල් වෙලා තියෙන්නේ, දූෂිත හිතක් නම් ඒ මනෝ කර්මය, ඒ කාය කර්මය, ඒ වාක් කර්මයට කිව යුතුයි කුමක් කියලාද? අපුඤ්ඤාපි සංඛාර. ඒ කාය කර්මයේ, වාක් කර්මයේ, මනෝ කර්මයේ තුනම බල්ලාගේ අපුඤ්ඤාපි සංඛාර. ඇයි? බල්ලා පිළිබඳව ප්‍රතිවිරුද්ධවයි, ද්වේෂ්ඨාගතවයි මේ ක්‍රියාවේ යෙදෙන්නේ. එතකොට දැන් ඔය බල්ලට පුළුවන් තවත් විදිහකට ඔය කාර්යය කරන්න. දැන් අපි හිතමු බල්ලා තනියම ඉන්නේ. බල්ලට තව බල්ලෙකුගේ දැකීම හරිම සතුට ගෙන දෙන කාරණා. මම මෙච්චර කාලයක් තරයේ මේ කැලේ හිටියේ. මට යාළුවෙක් ඉන්නවා කියලා ඔන්න මිත්‍රශීලී හැඟීමක් ඇති වුණා. මෛත්‍රී සිතක් ඇති වුණා. එන්නක ගොඩක කියලා කියනවා වගේ බල්ලට බුරන්න පුළුවන් නේ. පොළොව කවුරු ගාමින් අනේ එන්න මාත් එක්ක සෙල්ලම් කරන්න මං තනියෙන් ඉන්නේ කියලා එයා ආමන්ත්‍රණය කරනවා වගේ ඒ ක්‍රියාවෙ යෙදෙන්න පුළුවන්. දැන් එතනත් දිමේ බල්ලෙක් ඉන්නවා කියන මෝඩකමක් තිබුණා. හැබැයි මේ බල්ලා පිළිබඳව පටිඝය තරහ ක්‍රෝධයක් නෙමෙයි හටගත්තේ මිත්‍රශීලී හැඟීමයි. මෛත්‍රී සිත. ද්වේෂයට ප්‍රතිවිරුද්ධ හැඟීමක් එතන උපන්නේ. ඒක කුසලද අකුසලද? ඒක කුසල. දැන් එතකොට ඒ කුසලයේ මුල් වෙලක්, ඒ අද්වේෂයේ මුල් වෙලක් කළ බල්ලෙක් කියලා ඇති කරගත්ත හැඟීම මට යාළුවෙක් ඉන්නවා කියලා බල්ලා ගැන හිතපු හිත මනෝ කර්මය නම් එහෙම නැත්නම් මනෝ සංස්කාරය නම් ඒ බල්ලා ගොඩට එන්න කියලා කළෝ බහුරු ගාමින් ගුරමින් කළ ක්‍රියාව කාය සංකාර, වචී සංකාර නම්. එතනත් මනෝ සංකාර, වචී සංකාර, කාය සංකාර තුන ඒ සංකාරයේ කුසලයක් මුල් වෙලා මෝඩකම යෙදিলা. නමුත් ඒකට කියනවා පුඤ්ඤාපි සංඛාර. එතකොට දැන් බල්ලට පුළුවන් පුඤ්ඤාපි සංඛාර රැස් කරන්නත් පුළුවන්, අපුඤ්ඤාපි සංඛාර රැස් කරන්නත් පුළුවන්. බල්ලෙකුට සාපේක්ෂිකවනේ. දැන් පුඤ්ඤාභි සංඛාර රැස් කළ තැනත් අපුඤ්ඤාභි සංඛාර රැස් කළ තැනත් දෙත්වලම බල්ලට නිදේ තව බල්ලෙක් ඇත කියන අදහසයි පෙළඹ සිටිති. ඒ බල්ලා කියන තැනට ආවට පස්සේ බල්ලෙක් ඉන්නවා කියන හැඟීමට ආවට පස්සේ පුඤ්ඤාභි සංඛාර උපදින්නත් පුළුවන් අපුඤ්ඤාභි සංඛාර උපදින්නත් පුළුවන්. එතකොට පුඤ්ඤාභි සංඛාර හෝ අපුඤ්ඤාභි සංඛාර උපදින්න පුළුවන්ද බල්ලට නිදේ බල්ලෙක් නැති බව? ඒ යදින පවතින ධර්මතාවය මේක දැන හඳුනාගත්තා. එහෙමනම් දැන් අපි හොයන්න ඕන බල්ලට කවදාවත්ම පුඤ්ඤාභි සංඛාරයෙන් පින්පව් දෙකෙන් නිදෙන්න බෑ, ලින්දේ බල්ලෙක් ඉන්නවා කියන වැරදි දැක්ම තියෙන කතා. බල්ලෙක් ඉන්නවා කියලා ගත්ත දැක්ම මිත්‍යා දෘෂ්ටිය. මිත්‍යා දෘෂ්ටියට මූලික වෙලා තියෙන්නේ අවිද්‍යාව. එතකොට මෙතන යෙදিলা පවතින ධර්මතාවයේ ඇත්ත නොදන්නාකම හේතු වෙලා තියෙනවා බල්ලෙක් ඉන්නවා කියන අදහස උපදවගත්ත. බල්ලෙක් කියන අදහස මූලික වෙලා තියෙනවා තින්පව් දෙකකට. එහෙනම් තින්පව් දෙකම නැති කරන්න නම් බල්ලා කියන අදහස නැති කරන්න වෙනවා. බල්ලා කියන අදහස නැති කරන්න නම් මොකද කරන්න? අනිත්‍යයි කියලා හැබැලුවොත් බල්ලා, බල්ලා දුකයි අනාත්මයි කියලා බැලුවොත් බල්ලා විදියෙන කෙසුලොම් නියදත් සම්මස්නාරයටට විදුලුවක් උගඩුවක් මා දලමු කෙනාලු. මේ දෙතිස් කුණෝපයක් තියෙන්නේ, සතර මහා ධාතුවක් තියෙන්නේ. සතර මහා ධාතුවක් හැර දෙතිස් කුණෝපය හැර බල්ලෙක් නෑ කියලා ගත්තොත් එතන මොකක්ද වෙන්නilla තියෙන්නේ? දැන් මොකක්ද ඇවිල්ලා තියෙන්නේ? දැන් තින් කවු දෙකෙන් නිදිලාද? නෑ. දැන් මෙයා අනිත්‍යයි කියලා බලන්නේ, දුකයි කියලා බලන්නේ, අනාත්මයි කියලා බලන්නේ, අසුභයි කියලා බලන්නේ, ධාතුවක් කියලා බලන්නේ. කවුද? බල්ලාම. නේද? බල්ලාගේ නිදිලා නෑ. හැබැයි අර ඉස්සෙල්ලා හිතුවට වඩා ටිකක් මේකේ විශිෂ්ටත්වයක් තියෙනවනේ. වැඩි කුසලයක් මේකේ තියෙනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ අසාර දුගඳ පිළිකුල් ධාතු මනසකාරයෙන් මේ දිහා බැලුවාම ඔන්න බලන්න අනිත්‍ය දුක්ඛ අනාත්මය කියන එකත් වැරදි තැනක කරලා අපි ත්‍රිලක්ෂණ භාවනාව කරනවා කිව්වට හරියන්නේ නැහැ. දැන් බලන්න, දැන් ඔය බල්ලට සාපේක්ෂව බල්ලා අනිත්‍යයි කියන්න බැරිද? බල්ලා දුකට පරිවර්තනය වෙනවා කියලා, බල්ලා අනාත්මයි කියලා, බල්ලා දෙතිස් කුණකවලින් යුක්තයි කියලා, බල්ලා සතර මහා ධාතුයෙන් යුක්තයි කියලා බලන්න බැරිද? දැන් එහෙම භාවනාවක් කළොත් නිවන් දකින්න පුළුවන්ද? එහෙම භාවනා කරොත් නිවන් දකින්න පුළුවන්ද? දැන් අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ වෙන වඩන්න නිවන් දකින්න පුළුවන්. එතකොට ඔන්න අපට පේනවා, එහෙනම් මේ ත්‍රිලක්ෂණය කියලා කිව්වත් ඔකේ හරි තැනකුත් තියෙනවා, වරදින තැනකු තියෙනවා. ලෝකෙ තියෙනවා අනිත්‍ය භාවනා. හැබැයි මෙන්න මේ තැනට සාපේක්ෂකවයි ඒ හැම භාවනාවක්ම අද වර්තමානයේ තියදලා තියෙන්නේ. දැන් අපි කියනවා ඇහැ අනිත්‍යයි, රූපේ අනිත්‍යයි, කන අනිත්‍යයි, ශබ්දේ අනිත්‍යයි, නාසය අනිත්‍යයි, ගන්ධය අනිත්‍යයි, දිව අනිත්‍යයි, රස අනිත්‍යයි, කය අනිත්‍යයි, පොට්ටබ්බය අනිත්‍යයි, මනස අනිත්‍යයි, ධර්මය අනිත්‍යයි. දැන් එහෙ කියන්නේ මොකද්ද? දැන් ඇහැ කියලා කියනකොට හරියට අර බල්ලෙක් ඉන්නවා කියලා ගත්තා වගේ. දැන් ඇහැ කියන්නේ මොකක්ද? හොයලා බැලුවොත් අපි ඒ හදාගත්තා. ඒක ටිකක් ගැඹුරුයි. විස්තර කරගන්න වෙයි. එතකොට කොහොමද අනිත්‍යයි කියන කාරණාව දුකයි අනාත්මයි කියලා ත්‍රිලක්ෂණේ බලන එක වරදින් නැතුව අපි කරන්නේ. දැන් බල්ලෙක් ළඟට ඇවිල්ලා බල්ලා නරකයි නපුරුයි ඔකව මරලා දාන්න ඕන කියලා අර බල්ලාට හිතෙනවා. අනේ බල්ලෙක් තව කෙනෙක් ඉන්නව මට යාළුවෙක් හම්බුණා කියලා මෛත්‍රී සහගතව හිතන්න දුරන්න පුළුවන්. දැන් බල්ලට තේරෙන්නේ නැති වුණාට වෙන කෙනෙකුට නම් පුළුවන් මේ ළිඳේ ඉන්න බල්ලත් ඉතින් කවදා හරි මහලු වෙලා දිරලා ලෙඩ වෙලා මැරිලා යනවනේ. අනිත්‍ය ස්වභාවයට පත් වෙනවනේ. අනිත්‍ය නම් දුකනේ. දුක නම් අනාත්මයි. මේ බල්ලගේ තියෙන මේ කෙස්ලොම් මේ දත් සම්මස්නාරයට ඇට මිදුලුවක ගඩුවක් මා දරමු වෙන අලුලේ සරවසෙන් සතුටු. අසුම දේවල් නිතේදී මේ සියල්ල හැදිලා තියෙන සතර මහා ධාතුන් කියලා බොහොම විරාගීව මෙණෙහි කරන්න පුළුවන්. හැබැයි ඒක හරිතන නම් නෙවෙයි. එතකොට අපිට බලන්න ඕන හරිතනකුත් තියෙන ඔය ලක්ෂණේ එන ඔතනින් එහාට. අපේ ශාසනයේ නිවන් දකින අර යෝනිසෝ මනසිකාරයේ කියන උතුම් වචනයට අර්ථකතේන ත්‍රිලක්ෂණික මනසිකාරයක් අපිට එනවා. ඔය කියන තැනින් එහාට ඔය අදහස අත්හැරෙන්න ඔය අදහසින් මිදෙන්න. දැන් එතකොට අපිට බලන්න වෙනවා බල්ලට පින් පව් දෙකෙන් නිදහස් වෙන්න බෑ ළිඳේ බල්ලෙක් ඉන්නවා කියලා හිතන තත්ත. ඒ දෙකෙන් නිදෙන්න පුළුවන් වෙන්නේ පුණ්‍ය පාප සහිනත් පින් පව් දෙකම නැති කරන්න පුළුවන් වෙන්නේ බල්ලෙක් නැති වුණොත් විතරයි. එහෙනම් බල්ලෙක් ඉන්නවද ළිඳේ? බල්ලෙක් ඇත කියන සංකල්පයක් දෘෂ්ටියක් තියෙන්නේ. ඇත්තටම ළිඳේ බල්ලෙක් ඉන්නවද? එහෙම නැත්නම් බල්ලෙක් ඇත යන සංකල්පයක් එහෙම නැත්නම් දෘෂ්ටියක් ඉපදිලා තියෙන්නේ. ආ බල්ලෙක් ළිඳේ ඉන්නව නෙමෙයි. බල්ලෙක් යන දෘෂ්ටියක් ඉපදිලා. මොකද්ද දෘෂ්ටිය කියලා කියන්නේ? නැතිම දෙයක් ඇති බව. සිතින්ම කරගන්න නිර්මාණයකට අපි කියනවා කෙටියෙන් අපි හඳුනා ගැනීමේ පහසුව පිණිස කතා කළ දෘෂ්ටි කියලා. දැන් නිදේ බල්ලෙක් ඇත්තෙම නැහැ. ඒත් බල්ලෙක් ඉන්නවමයි කියලා ඇති කරගත්ත හිතින් හදාගත්ත එකක් නක්ලා. ඇත්තටම ළිඳේ බල්ලෙක් නැහැ නේද? බල්ලෙක් නැති තැනක බල්ලෙක් ඇත්ත යන දෘෂ්ටියක් සංකල්පයක් අදහසක් උපදවාගෙන තියෙනවා. දැන් එතකොට බල්ලට පින්පව් දෙකෙන් නිදහස් වෙන්න වෙන්නේ මොකකින් නේදනොත්? දෘෂ්ටියෙන් නේද? දෘෂ්ටියෙන් මිදෙන්න නම් කොහොමද කරන්න වෙන්නේ? මොකද්ද කරන්න වෙන්නේ? නුවණින් මෙහෙවන්න ඕන. නුවණ මෙහෙවන්න ඕන. දැන් මොකක් දුර වෙන විදිහටද? මිත්‍යා දෘෂ්ටිය දුර වෙන විදිහට. දැන් මිත්‍යා දෘෂ්ටිය දුර වෙන විදිහට නුවණ මෙහෙවන්නේ කොහොමද? බලන බලන හැමතරේම බල්ලෙක් ඉන්නවනේ. බල්ලෙක් කොහේ ඉනවද? නේද? එහෙනම් බල්ලගේ නුවණ නම් පමණ වෙන්නේ නෑ මේ වැරදි දෙකීමෙන් නිදෙන්න නම්. හැබැයි අපි හිතමුකෝ බල්ලා ටිකක් නුවණක්කාර බල්ලෙක් කියලා. බෝධිසත්ව බල්ලෙක් කියමුකෝ. එයාට මහා නුවණක් තියෙනවනේ. දැන් එයාට හරි තේරුණොත් යන්තම් හරි මම මේ බල්ලෙක් කියලා රැවටිලවන්න. මගේම මූණ දැකලා තවත් එක්කෙනෙක් ඉන්නවා කියලා මම රැවටිලාවත් කියලා අනුමාන වශයෙන් හෝ යම් දැනුවක් ආවොත් මල්ලට එතකොට පොඩි රහණයක් තියෙනවනේ. එතකොට දැන් යාන්ත්‍ර බල්ලෙක් නැද්ද නැද්ද දැන් තවත් ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙන්නේ නේද? එතකොට දැන් මල්ලාට පුළුවන් කමක් තිබුණොත් මේ ගැන සොයා බැලීමක් කරන්න. ඇත්තටම බල්ලෙක් ඉන්නවද නැත්නම් නැති තැනක මම රැවටිලා ඉන්නවා කියන පරීක්ෂණය කරන්න පුළුවන් වුණොත් බල්ලට බල්ලට පුළුවන් පින්පව් දෙකෙන් නිදහස් වෙන පුණ්‍ය පාප පරිපස්ස. පින්පව් දෙකෙන් නිදහස් වෙන. පින්පව් දෙකෙන් නිදහස් වෙනවා කියන්නේ අවිද්‍යාව දුර වෙනවා. දැන් බල්ලට තියෙන අවිද්‍යාව මොකද්ද? දැන් බල්ලගේ තියෙනවා බල්ලෙක් කියලා ගත්ත මිත්‍යා දෘෂ්ටියකුත් තියෙනවා. මිත්‍යා දෘෂ්ටියක් ඇති කරගන්න හේතු වෙච්ච නොදන්නා කාරණා ටිකකුත් මෙතන තියෙනවා. දැන් මෙතන තියෙනවා මොනවද තියෙන්නේ? දැන් ළිඳේ තියෙන්නේ මොනවද ඇත්තටම? වතු. දැන් බල්ලගේ ඇහැට ගැටෙන්න පුළුවන් දේ තියෙන දේ නේද? බල්ලගේ ඇහැට ගැටෙන්නේ මොනවද? තියෙන දේ. දැන් තේන්නේ මොකද්ද? බල්ලා. දැන් ඇත්තටම ඇහැට බල්ලගේ ගැටෙන්නේ බල්ලෙක්වද වතුරද? එතකොට එහෙනම් තියෙන දේ ඇහැට ගැටේ. ඇහැට ගැටෙන්නේ තියෙන දේ. හැබැයි තේන්නේ බල්ලෙක්ව. තේනවා බල්ලෙක්ව. එතකොට දැන් අපිට තියෙනවා බල්ලගේ ඇහැට ගැටෙන්න පුළුවන් තියෙන දෙයක්. තියෙන්නේ වතුර. දැන් බල්ලා ළිඳට එබුණු නිසාම පෙර නොතිබුණු යමක් හටගන්න පුළුවන්. පෙර නොතිබුණු යමක් හටගන්න පුළුවන්. මොකද්ද පෙර නොතිබුණු එක? බල්ලගේ සෙවණැල්ල ඉස්සෙල්ලා තිබුණේ නෑනේ. බල්ලා ළඟ ළඟට යන්න කලින් බල්ලෙගේ සෙවණැල්ලක් ළඟේ තිබුණාද? නෑ, තිබුණේ නෑ. එතකොට දැන් ළඟට ලැබුණු නිසාම පෙර නොතිබීම හටගත්තා. පෙර නොතිබීම හටගත්තා. දැන් මේ සෙවණැල්ල පෙර නොතිබීම හටගත්තා. දැන් බල්ලා ළඟින් එහාට ගියොත් දැන් එතන බිඳි බිඳි හරි පවතීද? ඉතුරුවක් නැතුවම නැති වෙනවා, නිරුද්ධ වෙනවා. පෙර නොතිබීම හටගත්තා. ඉතුරුවක් නැතුවම අවසන් වෙන දෙයක්. එතකොට බල්ලා දැක්කේ වතුර නෙමෙයි. බල්ලට පෙනුනේ බල්ලෙක් වනේ. බල්ලට බල්ලෙක් හැටියට පෙනුනේ ඒ ඡායාව නම් ප්‍රතිබිම්බය නම්. එතකොට බල්ලා දැක්කේ පෙර නොතිබුණු පෙර නොතිබීම හටගත්ත ළිඳින් එහාට යනකොට ඉතුරුවක් නැතුවම අවසන් වෙන නැතිව යන ධර්මතාවය. එතකොට දැන් බල්ලා රැවටිලා තියෙන්නේ තියෙන දෙයක. තියෙන දෙයට නෙමෙයි බල්ලා රැවටිලා තියෙන්නේ. පෙර නොතිබීම හටගෙන ඉතුරුවක් නැතුවම අවසන් වෙන ධර්මතාවය. එතකොට තිබුණක් නෙමෙයි තියෙනවත් නෙමෙයි. තිබුණක් නෙමෙයි තියෙනවත් නෙමෙයි. එතකොට අතීතයට අයිතිත් නෑ, අනාගතයට අයිතිත් නෑ. බල්ලා ළිඳට යන්න කලින් ළිඳේ තිබුණේ නෑ කියන්නේ අතීතයේ තිබුණේ නෑ. බල්ලා මෙහාට එන නිදට එදෙනකොටම හටගත්තා. හැබැයි නිදෙන් මෙහාට එනකොටම අනාගතයට යන්න ඊළඟට ගිහිල්ලා අපව බලන්න ඉතුරුව නැහැ. එහෙනම් බල්ලට හම්බ වෙන්නේ දැන් මේ මොහොතේම හටගත්ත වහා නිරුද්ධ වෙන්න පුළුවන් ධර්මතාවයක් නේද? එතකොට දැන් අපි බලන්න ඕන බල්ලා නැවතුණු තැන. බල්ලා බල්ලෙක් හිටියට නැවතුනේ මෙන්න මේ ඡායාවට. මේ ඡායාව. එතකොට මේ ඡායාව වතුරද? දැන් අපට පුළුවන් මේ ඡායාව අල්ලන්න. අත දැම්මොත් අහුවේ නෑ. බල්ලා අත දැම්මොත් මේ බල්ලව අල්ල ගන්න පුළුවන්ද? නෑ. මොනවද අත ගෑවේ? වතුර. දැන් මෙයාව ලෙව කාලා බලන්න පුළුවන්ද? නෑ. වතුර තමයි අහුවේ. ඉඳලා බලන්න පුළුවන්ද? නෑ. වතුර තමයි. එතකොට බල්ලට දකින්න විතරක් පුළුවන්. හඬ ගඬ අහන්න බෑ. ගඳ සුවඳක් දැනගන්න බෑ. රසයක් ලබන්න බෑ. පහසක් ලබන්න බෑ. නේද? එතකොට වෙන කිසිම ආයතනයකට ගෝචර නෑ, ගොදුරු වෙන්නේ නෑ. දකින් මාත්‍රයක් විතරක් තියෙනවනේ. දැන් දකින්න යමක්, දකින්න දෙයක් තියෙනවා. හැබැයි ඒක පෙර තිබුණත් නෙමෙයි, පසු තියෙනවත් නෙමෙයි. පෙර නොතිබීම හටගත්ත ඉතුරුක් නැතුව වෙන්ගීමෙන් අවසන් වෙන තරමට. එතකොට දැන් එල්ලුවට අල්ලන්න පුළුවන් එකක් නෙමෙයි. උඹල බලන්න පුළුවන් එකක් නෙමෙයි. අතගාල බලන්න පුළුවන් එකක් නෙමෙයි. ලෙව කාල රස විඳින්න පුළුවන් එකකුත් නෙමෙයි. එහෙම එකක් හම්බ වෙන්නේ නැහැ. එළුවත් අපට හම්බ වෙන්නෙම වතුර. එහෙනම් මේ පේන දේ වතුර නෙමෙයි. වතුර නෙවෙයි කියන්නේ. එතකොට වතුරට බුණු බල්ලගේ බලු කයක් තියෙනවා. ඒහා කිස්ලොම් නියද සම්මස්නහරින් යුක්ත ආහාරයෙන් යැපෙන රූපේක ලක්ෂණත් ඔය පේන දේ තුල නෑනේ. දැන් මේ පේන ප්‍රතිබිම්බේ ඡායාව බක්පාං කාලේ කක්ද නෑ. හැබැයි ලිඳ ලිඳ අයිනේ ඉන්න බල්ලා ආහාරයෙන් යැපෙන. එහෙනම් මේ ප්‍රතිබිම්බේ රූපේක ලක්ෂණ මොකක්ද නැහැ. ඊළඟට දැන් මේ ලිඳට එදුණක් ආලෝකයේ නොතිබුණා නම් බල්ලට ඡායාවක් හම්බ වෙන්නේ නැහැ. දැන් මේ පේනන ප්‍රතිබිම්බය ඡායාව ආලෝකයේද නොවි. එහෙනම් දැන් අපට හම්බ වෙනවා බලුකය වතුර ආලෝකයක් කියන හේතු නිසා ඡායාවක් හටගෙන තියෙනවා. ඡායාව මේ හේතු එකකටවත් අයිතිත් නැහැ. හැබැයි මේ හේතු නැතුව ඡායාවක් හටගන්නේ නැහැ. එතකොට ඔන්න දැන් අපි ගත්තොත් හේතුව හා ඵලය කියලා අපට හම්බ වෙනවා හේතු කියන කොටසට යන්න. දැන් ප්‍රතිබිම්බය නැමැති ඵලය හදන්න හේතු කාරණා වෙච්ච තුනක් තියෙනවා. වතුර ආලෝකය බලපයි. මේ හේතු නිසා හටගත්ත ඵලය තියෙනවා. ප්‍රතිබිම්බය ඡායාව. දැන් බල්ලා රැවටිලා තියෙන්නේ හේතුවටද ඵලයටද?
ඵලයට.
දැන් ඵලය කියලා කියන්නේ තියෙන එකක් නෙමෙයි, තිබුණු එකක් නෙමෙයි. තියෙනවත් නෙමෙයි, තිබුණත් නෙමෙයි. පෙර නොතිබීම හටගන්න හේතු නැති ඇතිකල්ලීම හටගෙන හේතු වෙන වෙනකොටම ඉතුරු නැතුවම අවසන් වන දෙයක්. එතකොට දැන් බල්ලට බල්ලේ කියන අදහස දෘෂ්ටියට පැමිණෙන්න ආසන්න තම හේතු වෙලා තියෙන්නේ. අර හේතු ටික නෙමෙයි, හේතු ඇතිකල්ලී හටගත්ත ඵලය නේද? එතන දැන් අපි ටිකක් විමසගෙන ගියා ඵලය. දැන් ඊළඟට මේ ඵලය හේතු එකකටවත් අයිතිද? වතුරට අයිතිත් නෑ, බලු අයට අයිතිත් නෑ, ආලෝකයට අයිතිත් නෑ. හේතු වලට ඍජු අයිතියක් තියෙන්නත් නෑ. හැබැයි හේතු නැතුව හටගන්න විදියකුත් නෑ නෑ. එහෙනම් දැන් අපට හම්බෙන ධර්මතාවය මෙන්න මේ හේතු ටික යෙදෙනකොට මෙබඳු ඵලයක් හටගන්න පුළුවන්. දැන් හේතුයේ හෝ ඵලයේද වැරද්දද? දැන් බල්ලට පින්පව් දෙකට එන්න හේතුව වරද? හේතුවද ඵලයද? හේතුවක් නෙමෙයි ඵලයක් නෙමෙයි. හේතු වල දෙක නොදන්නා කමනේ මෝඩකම නේද? හේතුව හා ඵලය දන්නවා නම් හේතුවවත් ඵලයවත් අපිට වරද්දක් වෙලා නැහැ. බල්ලා බල්ලෙක් කියන වැරදි දෘෂ්ටියට පැමිණෙන්න හේතු කාරණා වෙලා තියෙන්නේ මේ හේතුවවත් ඵලයවත් නෙමෙයි. හේතුඵල දෙක නොදන්නාකම. දැන් බල්ලා දැනගත්තා නම් මෙන්න මේ හේතු ඇති කල්ලි මෙහෙම ඵලයක් හට ගන්නවා. මේ හේතු නැති වෙනකොට මේක ඉතුරුවක් නැතුවම නැති වෙනවා කියන මේ දැනුම තිබුණොත්, මේ නුවණ තිබුණොත් අර හට ගන්න ප්‍රතිබිම්බය වූ ප්‍රතිබිම්බයේ හට ගන්න හේතු ටික බල්ලාට වැරද්දක් විපතක් කළාද නෑ. එහෙනම් ඔය හේතුවයි ඵලයයි දෙකම තියෙද්දී ඒ පිළිබඳව නුවණ අවදි කරගත්තොත් මෝඩකමෙන් මිදෙන්න පුළුවන්. මෝඩකමෙන් මිදුණොත් බල්ල පින්පව් වලින් මිදහස. පින්පව් සංස්කාර වලින් මිදහස උනොත් විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස කියන සියලු දුකෙන් මිදහස. එහෙනම් මේ බලු උපමාව තුළ අපට තේරෙනවා එතන තියෙනවා හේතු හා ඵලය කියලා ධර්මතා දෙක. ඵලය හේතු වලට අයිති නෑ. හැබැයි හේතු නැතුව ප්‍රතිබිම්බය ඡායාව හටගන්නේ නෑ. දැන් එකිනෙකට උපකාර වෙච්ච ධර්මතා දෙකක් අපේ නුවණට හසු වුණ බල්ලට හසු කරගන්න බැරි වුණා. එතකොට දැන් බල්ලා මෙන්න මේ හේතු ඇති කල්ලි හටගත් ඵලයට වැරදි උපකල්පනයක් කළා. වැරදි උපකල්පනයක් කළා, වැරදි නිගමනයක් එකතු කළා. බල්ලෙක් ඉන්නවා තවත්. දැන් තවත් බල්ලෙක් ඉන්නවා කියලා බල්ලා රැවටුනේ හේතු ඇති කල්ලි හටගෙන වහාම නිරුද්ධ වෙන ඵලය. ඵලයටයි නේද? එතකොට අප බල්ලගේ රැවටීම ඵලය. ඵලයට ඇති වෙච්ච රැවටීම බල්ලා අත්හැර ගන්න නම් බල්ලා බලන්න ඕන කොතනද? බල්ලට බලන්න වෙනවා හේතු ටික. එතකොට හේතු ටික බලන්නේ නිකන් නෙවෙයි. මේ ඵලය පිළිබඳව තියෙන මෝඩකම අතහැරෙන්න. ඔන්න අපට අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණේ ඉන්න ඕන උතන ඉන්න. එතකොට දැන් අපට මේ ඵලය වතුරද? නැත. එහෙනම් ආලෝකයද? නැත. මේ කයද? සතර මහා ධාතු කයද? නැත. එහෙනම් ඒ හේතු නැතුව මේව එකක් හට ගන්න පුළුවන්ද? බෑ. එහෙනම් ඔන්න දැන් මේ ගවේෂණයේ තවදුරටත් ස්කන්ධ ධාතු ආයතන වශයෙන් යම් පරිශ්‍රණයක් කළොත් ඔහුට හම්බ වෙනවා මේ ඵලයට අයිති නැති. එහෙත් මේ ඵලය හදන්න හේතු වෙන කාරණා ටික ඍජු අයිතියකුත් නැහැ. හැබැයි ඒ ටික නැතුව මෙහෙම එකක් හටගන්නවා. එතකොට දැන් අපිට ප්‍රශ්නේ තියෙන්නේ හේතුවේ නෙමෙයි. ඵලයේ බල්ලට ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට මේ ප්‍රශ්නේ විසඳ ගන්න නම් යා ඵලය වහාම ඉපද නිරුද්ධ වෙන බව බලන්න ඕන. ඵලයේ නේද? දැන් බල්ලට නිත්‍ය බවට අහුවෙලා තියෙන්නේ. බල්ලෙක්ගේ යන ආත්මීය අදහස ඉපදිලා තියෙන්නේ හේතුවට නෙමෙයිනේ. එහෙනම් දැන් බල්ලට මහ ගැටලුව තියෙන්නේ හේතුවක් එක්ක නෙවෙයි. ඵලයක්. දැන් ඵලය කියන්නේ හැබැයි පිටද නිරුද්ධය. ධර්මතාවයක්. දැන් එනම් ඔය නිත්‍ය සංකල්පයේ යෙදලා තියෙන්නේ අපිට කොතනද? ඵලයක්. එහෙනම් අපි මෙන්න මේ ඵලය පිළිබඳව නිත්‍යයි කියලා ඇති කරගත්ත අදහස දුරු වෙන්න අනිත්‍යයි කියලා බලන්න ඕනේ. එතකොට මේ ඵලය අනිත්‍යයි කියලා බලන්න කියලා අර බල්ලෙක් ඉන්නවා, බල්ලා අනිත්‍යයි කියලා බැලුවට හරියන්නේ නැහැ නේද? දැන් අපිට තේරෙනවා බල්ලා කියන අදහස හටගන්නත් ඊට එහෙන් ඔබෙන් කාරණා ටිකක් හේතුඵල ධර්මතාවයක් තියෙනවා. එහෙනම් දැන් අන්න බල්ලා කියන තැනට ඇවිල්ලා මේ බල්ලා කියන හැඟීමට එන්නේ පාදක වෙච්ච හේතුව හා ඵලය පිළිබඳව නුවණින් විමසන්න වෙනවා. එතනදී අපිට අත්‍යවශ්‍ය වෙන්නේ ඵලය. ඒ ප්‍රතිබිම්බයට ඒ ඡායාවටනේ බල්ලෙක් කියන මෝඩකම උපන්නේ. අදහස උපන්නේ උපකල්පනයේ නිගමනයේ කලේ. එතන බෙදීම සඳහා එතන නෑ නිත්‍ය නෑ, එතන සප නෑ, එතන ආත්ම නෑ, එතන සුබ නෑ කියන අදහස උපදින්න ඕන එතන. එය තනාත කර ගැනීම සඳහා අපිට බලන්න වෙන හේතු. හේතු ටික අනිත්‍ය නම් අනිත්‍ය වූ හේතු නිසා කෙසේ නම් ඵලය නිත්‍ය වෙන්නේ? ඔන්න අපට හේතු පිළිබඳව බලන්න වෙනවා නම් වෙන්නේ ඵලය අනිත්‍යයි කියන ධර්ම සනාථ කර ගැනීම වෙනුයි. එහෙම නැත්නම් බල්ලට හේතු ටික මේ පින්පව් වලට එන්න, මේ මෝඩකමට වැටෙන්න ආධාර වෙලා නැහැ. ඡායාවනේ බල්ලට ප්‍රශ්නේ හදුවේදී. දැන් ඡායාව පිළිබඳව ප්‍රශ්න විසඳ ගන්න නම් ඡායාව නැති ඵලය හට ගන්න හේතු මොනවද කියලා බලන්න. ඒ හේතු අනිත්‍ය නම්, ඒ හේතු හා වෙනස් වෙන සුළු නම්, ඒවා අනාත්ම නම්, ඒවා අසුභ නම්, ඒ අනිත්‍ය වූ, දුක් වූ, අනාත්ම වූ දෙයින්, අසුභ වූ දෙයින් නිත්‍ය වූ සුඛ වූ ආත්ම වූ සුභ වූ ඵලයක් කෙසේ නම් අට ගන්නද? අන්න නුවණ අවදි කර ගන්න තියෙන්නේ එතන. හුල්ලොය තැන ගත්තාම අපේ මනස ගෙනියන්නේ එතන. අපිට දැන් අපි ওই උපමාවකින් කතා කළේ ඔය ටික තමන්ගේ පැත්තට, තමන්ගේ ආත්මයට එහෙ රූපේ චක්කු විඥානයේ කියන තැනින් මේ ධම සනාථ කරගන්න බලන්න ඕන. මල්ලගේ කය කියන තැන අපි ඇහැට යොදවනවා. වතුර කියන තැන වතුරට යොදවනවා. ආලෝකයේ කියන තැන සිද්දක සමතලකට. මෙන්න මේ හේතු නිසා හට ගන්න පේන දෙයක් අපට තියෙනවා. බල්ලට ඡායාවක් ප්‍රතිබිම්බයක් වෙනුනා වගේ අපට පේනවා කියන තැන. පේනවා කියන තැන ඒහා සමාන ධර්මතාවයක් අපට හඳුන ගන්න වෙනවා. අන්න එතනදී අපි ලොකු අයෝනිසෝ මනසිකාරයක ඉන්නවා. අපි ඉන්න තැන තමයි තියෙන රූපයක්මයි තියෙන්නේ. තියෙන ශබ්දයක් ඇහෙන්නේ. තියෙන ගඳ සුවඳක් දැනෙන්නේ. තියෙන පහසක්මයි දැනෙන්නේ. තියෙන අරමුණක්මයි දැනගන්නේ. එතකොට අපි තියෙන දේවල් දකිනවා, අහනවා, දැනෙනවා, දැනගන්නවා කියන තැනක නෙමෙයි. එතකොට එතර නෑ අර පෙර නොතිබීම හටගත්ත ඉතුරුවක් නැතුවම අවසන් වෙනවා කියන ධර්මතාවය. තිබුණා නෙමෙයි, තියෙනවත් නෙමෙයි කියන අදහස එතර නෑ. අතීතය මෙරිලා අනාගතයේ ඉපදිලා නෑ, වර්තමානයත් ඉපද නිරුද්ධ වෙනවා කියන ධර්මතාවය එතර නෑ. යං කිංච සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියන ධාම එතර නෑ. හේතු පටිච්ච සම්භූතං හේතු බංගා නිරුජ්ජති කියන ධර්ම එතන නෑ. ඒ කියන්නේ කරන්නේ අපි ඉන්න තැන වැරදි දැක්මක්. ළිඳේ බල්ලෙක් ඉන්නවා කියලා බල්ලා රැවටෙනවා වගේ අපිත් හැමතිස්සෙම තියෙන රූපෙමයි තියෙන්නේ, තියෙන ශබ්දෙමයි තියෙන්නේ, තියෙන ගඳ සුවඳමයි, තියෙන රසෙමයි, තියෙන පහසමයි දැනෙන්නේ, තියෙන අරමුරමයි දැනගන්නේ කියන තැනක ඉන්නවා. එතකොට අපිට හැමතිස්සෙම හොඳට හෝ නරකට හිතන්න, පිනට හෝ පවට හිතන්න දෙයක් තියෙනවා. දැකපු රූපයට සාපේක්ෂව අපිට හිතන්න පුළුවන්. අහපු ශබ්දයට සාපේක්ෂව අපිට හිතන්න පුළුවන්. දැනුණු ගඳ සුවඳ රස පහසට අනුව අපිට හිතන්න පුළුවන්. එතකොට හිතනවා කියනකොට, කියනවා කරනවා කියනකොට ඒ කාය සංකාර, වාචික සංකාර, මනෝ සංකාර එක්ක පුඤ්ඤාභිවේ එක්ක අපුඤ්ඤාභි සංකාර නේද? එක පුඤ්ඤාභිවේ එක අපුඤ්ඤාභිවේ ඒ දෙකට වෙන වැඩි. එතකොට ওই දෙකෙන් මොන දෙන්නනේ අපිට ඕනේ? එහෙනම් අපි මේ ජීවත් වෙන රටාව, ජීවත් වෙන ක්‍රමය තුල අර බල්ලගේ මෝඩකම ඒ විදිහෙම කියදලා තියෙනවා. එහෙනම් අපි තේරුම් ගන්න ඕන බල්ලා දැක්කා. බල්ලෙක් කියලා රැවටෙන යමක් දැක්කා. දෙක තමයි මොඩකම ඉදලා තියෙන්නේ. එහෙනම් අපි දකිනවා කියන එක ඇහැට අයිති නැති රූපයට අයිති, චක්කු විඥාණයට අයිති නැති දෙයක් වෙන්න ඕන. දකින්නේ වාහිරයයි කියලා දකින තාක් බල්ලගේ මොඩකම මේ විදිහේම අපි ළඟට ක්‍රියාත්මක වෙනවා. එහෙනම් අපි දැකීම කියන අදහස නිර්වෘත කරගන්න වෙනවා. එහෙට අයිති නැත්නම් රූපයට අයිති නැත්නම් චක්කු විඥාණයටත් අයිති නැත්නම් මොකද්ද දෙයනේ දකින්නේ? බල්ලට නම් ඡායාවක් වුණ මම මොකද්ද දකින්නේ? දැන් අපට සිද්ධ වෙනවා දකින්නවා, අහනවා, දැනෙනවා, දැනගන්නවා කියන තැන නිරවුල් කරගන්න. එතකොට තමයි අපටත් හම්බ වෙනවා හේතු හා හේතු ඇති කල්ලි හට ගන්න ඵලය. එහෙත් රූපයත් චක්කු විඥානයත් ඇති කල්ලි දැකී. මොන දකින්න? අර නිදේ ඡායාව වගේ යම පේන්න ඕන. එතකොට මේ පේන දේ කියනුන නෙමෙයි තියනවා නෙමෙයි. පෙරණුති බීම හටගත් ඉතුරුවක් නැතුව. එතකොට දැන් අපට හම්බ වුණොත් හේතුවට අයිති නැති. එහෙත් හේතුන්ගෙන් තොරව නොහට ගන්නවා. හේතු ඇති කල්ලිම හටගන්න ඵලයක්. මෙසේ හේතුඵල ධර්මතාවයක් හේතුඵල දෙක වෙනුනොත් පොළොයම ඵලය තමයි අපට විපත් කරලා තියෙන්නේ. හැබැයි වහාම ඉපද ඉපද නිරුද්ධ වෙන ධර්මතාවය. නමුත් බල්ලට පින්පව් වලට යන්න ඉඩ හැදුවෙත් හේතු නෙමේ ඵලය. ඔබට මතක සසරේ ඇවිදින්න කරුණු කාරණා සකස් කරලා තියෙන්නේ හේතු නෙමේ ඵලයමයි. අපි ඵලයයි හේතුවයි දෙකම එකට එකතු කළොත් දකින්නේ රූපයමයි කියන අහන්නේ ශබ්දයමයි කියන තැන හිටියොත් අපට පිනට පවට ඉඩ තියෙනවා. කර්ම සංස්කාරයන්ගෙන් මිදෙන්න බැහැ. කර්ම විඥානය ප්‍රතිසන්දි විඥානය පිහිටනවා. එහෙනම් අපිට ඔන්නතන වෙනසක් කරගන්න වෙලා තියෙනවා. ඉතින් දැන් වෙලාවත් අවසන් වෙලා මට දුන්නු වෙලාව පහු කරලා මම හිතනවා දැන් පැය කාලකටත් වැඩියෙන් ගත කරලක් තියෙනවා. දැන් අපිට සියල්ල සම්පූර්ණ නැතුණාට අපි මොන වගේ දිශාවකට යා යුතුද? මොන වගේ තැනක් අපි මහා ගොඩක් නැතුව පිළිවෙලින් දැනගන්න ඕන කොතනද? මෙන්න මේ ටිකෙන් ටික පිළිවෙලින් මෙන්න මේකට 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 උත්තර හොයාගෙන හොයාගෙන ගියොත් තමයි අපි කාටවත් මෙතනින් නිදහස් වෙන්නේ. ඒ නිසා ඔන්න ඔය තැන හොයාගෙන ඔතනින් එහාට යන්න මොකද්ද තියෙන්නේ කියන එක ගැන හොයන්න. ඒ ටික ඉගෙන ගන්න පුළුවන් ධර්මයක් තමයි අහන්න. මොනවා හරි දේවල් අහලා වැඩක් නැහැ. ඔතනින් එහා තියෙන එකක් ගැන අහලා වැඩක් නැහැ. රහතන් වහන්සේ නමක් ස්පර්ශ කරන්න ඕන තැන, අනාගාමී කෙනෙක් බලන්න ඕන තැන ගැන හොයලත් වැඩක් නැහැ. දැන් චේතනා කළොත් චේතේති කකප්පේති අනුසේතේති. මේ චේතනා කළා කල්පනා කළා අනුසයයෙන් ප්‍රවතුනත් කර්ම විඥානය පිහිටන අතර. ඉතින් ඒ නිසා මේ එකක්වත් නොපවත්වන්න ඕන කියලා තැනකින් හිතන්න එපා. අපි යෝනිසෝමනසිකාරයෙන් මනස මෙහෙවගෙන ඉස්සරහට ගිය දවසටයි අනුසය වශයෙන්වත් පවත්වන්න නැතුව නිදහස් වෙන්න වෙන්නේ. එනිසා හොඳින් මනස මෙහෙවන්න ඉස්සෙල්ලා. ඒකේ ප්‍රතිඵලය තමයි අනුසය වශයෙන් අපට නිදහස් වෙන්න වෙන්නේ. ඉතින් ඒ ගැන තවදුරටත් හොයන්න හිතන්න විමසන්න ඔබ අවදි කරගත්ත විමර්ශන බුද්ධියට බාර කරමින් අපේ අනුශාසනාවදට නිමා කරනවා. ඔබ හැම දිනාටම තථාගත සම්මා සම්බුදු ලෞතර බුදුජාණන් වහන්සේගේ උන්වහන්සේලෝට අනුකම්පාවෙන් දේශනා කළ ශ්‍රී සද්ධර්මයේ ඒ සදහම් මගලෝට යුගයෙන් යුගයට රැගෙන ආරියතම මහ සංඝ රුවනේ අනන්ත අනුභවයෙන් ආශිර්වාදයෙන් යක්ෂ භූතමාර සතුරු කර්ම රෝග පීඩාවන් දුරු වී අතුරු ආන්තරාවන් මගහැරී නිදුක් නිරෝගී බව සැලසී වහවහා මේ ගෞතම බුදු සසුනේම මේ ජීවිතේම උතුම් ලෝකෝත්තර අරමුණ අපේක්ෂා ලෞකික අපේක්ෂා ඉෂ්ට සිද්ධ කරගෙන උතුම් නිවනින්ම සැනසේවා කියලා ප්‍රාර්ථනා කරනවා.